නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි අද උදෑසන කාලයේම අපි ධර්මයේ පිළිබඳව විමසා බැලීමට යෙදුණා. අපි දැනගත යුතු, අපි දැකගත යුතු දහම කෙබඳුද, කොතැනද කියන අදහස පිළිබඳව. ඒ අනුව දැන් මේ වෙලාවේදී ඒ ගැන තම තමන්ට මතුවෙන ගැටලු, තව තවත් විමසා ගත යුතු තැන් පිළිබඳව කෙරෙන දහම් හමුවයි, ධර්ම සාකච්ඡාවයි මේ වෙලාවට නියමිතව පවතින්නේ. එනිසා අපි කැමති ඒ ප්‍රශ්න අතරින් පළවෙනි ප්‍රශ්නයට පිවිසෙන්න.
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දෙසූ පරිදි නැවත අපි පෙනීමෙන් නවතා ගන්නේ නැත්තේ කුමක් නිසාද කියා පැහැදිලි කර දෙනු මැනවි.
හොඳයි. දැකීම දැකීමෙන් අවසන් වෙන්න නොදී අපි ඒ තැන නතර නොවන්නේ මණ්ඩ යන ප්‍රශ්නයයි පළමු කොට අපින් විමසන්නේ. රහතන් වහන්සේ, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දැකීම දැකීමෙන් අවසන් වූ තැනකට උන්වහන්සේලාගේ මනසපත් කරගත්තත් අපට ඒ ටික කරගන්න බැරි වෙන්නේ ඇයි කියන අදහස. අපට ඒ ටික කරගන්න බැරි වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසානම් නොව, අපි උදෑසන කතා කළ අවිද්‍යාව නම් හේතුව නිසා බවයි පැහැදිලි. එහෙත් අපි එබඳු උත්තරයකින් සීමා නොවී ඒ ගැන ටිකක් ඊට වැඩියෙන් යමක් පැහැදිලි කරලා දුන්නොත් තවත් ප්‍රශ්න කීපයකට උත්තර සැපයුවා වෙන්නට පුළුවන්. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ දැක්මත් අපේ දැක්මෙත් වෙනස ගැන අපි කතා කළා. එතකොට අපට ඒ තැනට යන්න සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයක් ඕන. ඒ මාර්ගයෙන් ඒ තැනට යන්න පුළුවන් වෙන්නෙත් අපි ඒ තැන සිද්ධ වෙන වැරද්ද කොහොමද, මොන වගේද කියලා හඳුනාගෙන දැනගෙන ඒ වැරද නිවැරදි වීම උදෙසා කරන ක්‍රියාමාර්ගයක් වුණොත් පමණයි ඒ වැඩපිළිවෙලක් නිවැරදි ගමන් මගක් වෙන්නේ. එනිසා අපිට අපිත් කොහොමද දැකීම දැකීමෙන් අවසන් කරන්න කියලා විමසන එක හොඳයි. හැබැයි ඊට කලින් අපිට දැකීම දැකීමෙන් අවසන් නොවන්නේ ඇයි කියලත් විමසන්න වෙනවා. ඒකට නිදර්ශන කීපයක් අපි උදෑසන කාලේ ඉදිරිපත් කළා. නැවතත් වතාවක් අපි ඒ ගැන ටිකක් කරුණු විමසමු. පින්වතුනි, අපි බලන්න ඕන මේ ධර්මයේ බාහිරයෙන් නෙමෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. නුවණැත්තන් විසින් තම තමන්ගේ సంతානයෙහිලා තම තමන්ගේ ආධ්‍යාත්මයේ තුලිනුයි මේ ධර්ම දකින්න වෙයි. මේ ධර්මයේ බාහිරයෙන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කොච්චර මහන්සි ගල්තත් ධර්මයේ බාහිරයට ගලපන්න බෑ, සසඳන්න බෑ. ඒ ගලපපු සසඳපු හැම තැනකම අපට වැරදිලා තියෙනවා. එනිසා අපි ධර්මය ආධ්‍යාත්මයෙන් මනසින්ම ඇතුළතින්ම දකින්නට උත්සාහවත් වෙන්න ඕන. දැන් අපි ඒ බවට සාක්ෂියක් උදාහරණයක් අරගෙන බැලුවෝ. හැබැයි මේවා ටිකක් දිගයි. කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් දේවල් නම් නෙමෙයි. සමහරලාට සවස් කාලයත් යන්න පුළුවන් මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. කමන්නේ නේද? නෑ. දැන් අපි බලමු මේ මගේ අතේ තියෙන යමක්. අපි මේකට මොකක් කියලාද කියන්නේ? වටාපිට. දැන් අපිට අපේ කවගේ දැනුම හාමුදුරුවන්ගේ අතේ වටාපතක් තියෙනවා. ඒ වටාපත අපට පේනවා. දැන් අපට පේන්නේ මොකද්ද? වටාපත. දැන් මෙහෙම දකින නිසා තමයි අපේ රහතන් වහන්සේගේ වෙනස. අපි වටාපතක් දකිනවා. රහතන් වහන්සේ මෙහෙම දකින්න වෙන්නේ නැහැ. උන්වහන්සේගේ දැක්ම මීට වඩා වෙනස් වෙනවා. අපි බලමු අපේ දැක්මේ වැරද්ද මොකක්ද කියලා. දැන් හොඳයි, අපි හිතමු දැන් අපි දකින්නේ වටාපතක්මයි, හාමුදුරුවන්ගේ අතේ තියෙන වටාපතක්මයි කියන සම්මතයනේ අපි ඉන්නේ. අපි ඇහුවොත් දැන් වටාපත මොකක්ද කියලා, මේ ලී මිට ගලවලා මම අහනවා මේකද වටාපත. එතකොට ඔයාමලාගේ උත්තරේ නෑ. තල් කොළේද වටාපත, ඒක පෙන්නලා අහන මම නෑ. මේ වටේට තියෙන ඉරටු ටිකද වටාපත? නෑ. ඒ ටික ඔතලා තියෙන මේ නූල් ටිකද වටාපත? නෑ. මේ තියෙන ප්ලාස්ටික් කොළ කෑල්ලද වටාපත? නෑ. මේ ගහලා තියෙන එන දෙකද වටාපත? නෑ. දැන් එතකොට ඔන්න වටාපතකුත් නෑ. දැන් අපි මොහොතකට කලින් වටාපතක් දැක්කා. දැන් වටාපතකුත් නෑ. දැන් හම්බුනේ මොනවද? ලී කෑල්ලක් හම්බ වුණා, තල් කොළයක් හම්බ වුණා, ඉරටු ටිකක් හම්බ වුණා, නූල් ටිකක් හම්බ වුණා, එන දෙකක් හම්බ වුණා. එතකොට දැන් වටාපත වෙනුවට දැන් අපිට ඉස්සෙල්ලා පෙනුනේ එකයි, දැන් පහයි අපේනෝ නේද? ඉස්සෙල්ලා පෙනුනේ එකම වටාපත, දැන් ඒක විමසන්න ගියාම කෑලි පහයි අපේනෝ. එතකොට දැන් අපිට එකින් එක කතා කරලා යවුවාම මේවා එකක්වත් වටාපත නෙවෙයි. එහෙනම් වටාපත කිව්වේ මොකටද කියලා යවුවා? මේ ටික ඔක්කොම එකතු වුණාමයි වටාපත කියන අදහස තමයි ලෝකෙ ඊළඟට ගන්න අදහස. ඔක්කොම එකතු වුණාම වටාපතයි කියන. දැන් ඔක්කොම එකතු වුණාම වටාපත නම් දැන් මම මේ කෑලි ටිකම වෙන වෙනම එකතු කරලා මිටියක් බදලා මේ මේස උඩින් තියෙනවා. එතකොට පේනවද වටාපත? නෑ. ඉතින් කෑලි ටික ඔක්කොම මෙතන තියෙන එකක්වත් අඩු කරේ නෑ. එහෙනම් කෑලි ටික යෙදුනහම වටාපතක්, ඔක්කොම යෙදුනහම වටාපතක් නම් ඒ කෑලි ටික කොහොම යෙදුනත් වටාපතක් වෙන්න ඕනනේ. නමුත් කෑලි ටික කොහොම හරි යෙදුනත් වටාපතක් වෙන්නේ නැහැ. එහෙනම් වට අපත කියන්නේ මොකද්ද කියලා ආයි හොයන්න වෙනවා අපිට. දැන් අපි ඒක තවදුරටත් ඕන්නම් කෙනෙකුට හොයන්න පුළුවන්. දැන් අපි ලීමිටක්, තල්කොල ටිකක්, ඉරටු ටිකක්, නූල් ටිකක්, එනයක් කියලා මේ දකින ටිකක් අපි තව තවත් මේක බෙදීමකට ලක් කළොත් මේ ලී කෑලි අපි කෑලි කෑලි වලට කඩනවා. එතකොට අපිට හම් වෙන ලී කෑලි ටික. ඒක අපි වංගෙඩියක දාලා කොටනවා. එතකොට හම් වෙන ලී කුඩු ටික. ඒ කුඩු ටික තව ටිකක් කුඩාවට කුඩාවට ඉදුවත් අපට හම්බ වෙවි අංශු ටික. ඒකත් තවත් කුඩාවට කුඩා කළොත් අපට හම්බ වෙවි පරමාණුව. අපි හීතත් එහාට ගියොත් හම්බ වෙනවා ධාතු. පඨවි ධාතු. දැන් එතකොට තල්කොලෙත් ඒ විදිහට මේ විදිහටම කඩාගෙන කඩාගෙන ගියොත් ඒත් හම්බ වෙන අපි නතර වෙන පරමාණුව කියන තැනින් තේරෙනවනේ. එතකොට ඒකත් කුඩාවට කුඩාවට කඩාගෙන ගියොත් අන්තිමට හම්බ වෙන්නේ පරමාණුව. ඉරටු ටික කුඩාවට කුඩාවට කඩාගෙන ගියොත් ඒත් හම්බ වෙන්නේ පරමාණුව. මේ එනේ කුඩාවට කුඩාවට බිඳගෙන බිඳගෙන ගියොත් ඒත් හම්බ වෙන්නේ පරමාණුව. නූල් ටික ඒ විදිහෙම කුඩාවට කුඩා කළොත් අන්තිමට හම්බ වෙන්නේ පරමාණු. එතකොට දැන් ඒ පරමාණුවේ මේ පරමාණුවේ පරමාණු හැටියට ගත්තහම වෙනසක් වෙනවද? නූල් පරමාණු, ඉරටු පරමාණු, තල්කොළ පරමාණු, ලී පරමාණු කියලා එහෙම එන පරමාණු කියලා වෙනසක් තියෙනවද? පරමාණුව පරමාණුවට එකයි. පරමාණුව පරමාණුව හා සම වෙනවා. එතකොට අපිට විවිධ දේ හැටියට පෙනුණු තැන අපි ගැඹුරට විමසා බැලුවොත් හම්බ වෙන්නේ එකම සමාන පරමාණුව. පරමාණුවේ අසමානකමක් නැහැ. ඒකින් තල්කොළ පරමාණුව, ලී පරමාණුවේ කියලා ભેදයක් නැහැ. පරමාණුව පරමාණුවමයි. එතකොට අපිට මේකේ ඉතාමත්ම කුඩාවට බෙදාගෙන බෙදාගෙන ගියත් අපිට හම්බ වෙන්නේ නැහැ කොහෙවත්ම වටාපත. වටාපතක් නොවන දේ තමයි අපිට හම්බ වෙන්නේ. වටාපතක් නොවන දේ එකතු වෙලා වටාපතක් හැදෙයිද?
නැහැ.
වටාපතක් නොවන දේ එකතු වෙලා වටාපතක් හැදෙන්න විදිහක් නැහැ. එහෙනම් දැන් අපි හොයන්න ඕන අපි වටාපත කියලා දකින්නේ මොකද්ද කියලා. දැන් අපි පරමාණුව දක්වා හිටත් එහාට උන්නම් ගිහිලා පටවි ධාතුව දක්වා මේක බෙදාගෙන ගියත් අපට ධාතුව මිස වටාපතක් හම්බ වෙන්නේ නැහැ. පරමාණුව මිස වටාපතක් හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතනදී අපිට පරිස්සම් වෙන්න වෙනවා. වටාපතක් ඇත්ත කිව්වත් කෝ වටාපත කියලා ඇහුවොත් ප්‍රශ්නයක් උත්තරයක් දී ගන්න බැරි වෙනවා. වටාපතක් නැහැ කියන පහසු උත්තරයක්. නමුත් ඊට වඩා භයානක උත්තරයක් ඒක. සාස්වත උච්ඡේද කියලා දෘෂ්ටි දෙකක් අහලා තියෙනවද? සාස්වත කියලා කියනවා ඇත කියන අන්තයට. උච්ඡේද කියලා කියනවා නැත්ත කියන අන්තයට. එතකොට වටාපතක් ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. එතකොට අපට පිළිතලා ඉන්න පුළුවන් වෙන්නේ එක්ක ඇත කියන්න පුළුවන්, එක්ක නැත කියන්න පුළුවන්. මේ අන්ත දෙක. අන්ත දෙකේ ඇත්ත නැහැ. සත්‍ය නැහැ. එහෙනම් අපිට හොයන්න වෙනවා වටාපත ඇත්තටම කොහෙද තියෙන්නේ කියලා. වටාපත ඇත්තටම කොහෙද තියෙන්නේ කියලා හොයන්න වෙනවා. එතකොට දැන් ඔන්න අපි බලමු අපිට තියෙන්නේ මේ වටාපතයි කියන දැකීමක් නෙමෙයි දැනගැනීමක්. දැකීමේ අවස්ථාව පසු කරගෙන දැනගැනීමේ කියන අවස්ථාවකට ගිහිල්ලයි අපි මේ වටාපතයි කියන නම් කිරීම කරන්නේ. අපි බලමු ඇත්තක්ද කියලා. දැන් මේ අපි වටාපත කියලා හඳුන්වන මෙය අපි ගත්තොත් පොදු නමකින් මේකට කියන්න පුළුවන් රූපයක් කියලා. රූපය ගැටෙන්නේ කොහාටද? ඇසට. දැන් මේ රූපය ඇසට හමුවුනේ නැත්තම් වටාපතක් කියන උත්තරයක් අපිට එයිද? නැහැ. ඇහැට මේ රූපය ගැටුණත් චක්කු විඥාන කියන හිත පහළ වුණේ නැත්තම් ඒත් එන්නේ නැහැ. එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුන්දෙනාම එකතු වුණාම අපි උදෑසන කිව්වා දැකීමක් වෙනවා කියලා. නේද? ඒක අපි උපමාවකින් පෙන්නුවා තෙලුත් තිරයක් දැල්ලත් ඇති කල්හි ආලෝකය වගේය කියලා. ගහත් පොළවත් ආලෝකයක් ඇති කල්හි සෙවනැල්ල වගේය කියලා. එතකොට මේ දැකීම කියන එක හේතු එකකටවත් අයිති නැති බව අපි සාධාරණව සනාථ කරගත්තා. හේතු නිසා හටගන්න ඵලයක් බව. දැන් මෙන්න මේ තැනදී ඔන්නෝය යථාර්ථය දර්ශනය කරගන්න නොහැකි වීමේ ප්‍රතිඵලය තමයි අපි මේ දෘෂ්ටියකට වැටෙන්නේ මේ ආකාරයේ. වැරදි දැක්මකට එන්නේ ඔය ඇත්ත දැකගන්න බැරිකම නිසා. අපි බලමු දැන් S දෙකෙන් බැලුවහම ආමුදුරුවන්ගේ අතේ වටාපතක් තියෙනවා. දැන් අපි S දෙක පියාගෙන බලමු ඔය දර්ශනය. දැන් S දෙක පියාගෙන බලනකොටත් කිසි අඩුවක් නැතුව ඒ ටිකම පේනවා. දැන් ඔන්න බලන්න S ඇරලා බැලුවත් පේනවා වටාපත, S වහගෙන බැලුවත් වට පේනවා. දැන් අපි බලන්න ඕන එහේ ඇරලා බලනකොට හා එහේ පියලා බලනකොට මේක දෙකක්ද මේ පේන්නේ එකක්මද කියලා. දැන් අපිට හිතෙනවා එහේ ඇරලා බලනකොට භෞතික ඌවක් පේනවා, එහේ වහල බලනකොට භෞතිකයෙන් තොර සිතේ හටගත්ත දෙයක් පේනවා කියලා. හැබැයි ඉතින් අපි ඔය දෙපළෙම එක්තරා විදිහක රැවටීමක් මුලාවක් නම් තියෙනවා. හොඳයි, අපි ඔය දෙක වෙන් කරගන්න බලමු ඉස්සෙල්ලා. දැන් බුදුරජාණන් වහන්සේ රූපය කියලා දේශනා කළේ කුමකටද? කිංච භික්කවේ රූපං වදේත. මහණනි, අපි රූපය කියලා කිව්වේ කොමකටද? උන්වහන්සේම පිළිතුරු දෙනවා, රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මහණනි, රූපණය වෙන්නේ යමක්ද? රූපණය වෙනවා කියලා කියන්නේ බිඳෙන, වෙනස් වෙන, විපරිණාමයට පත්වන්නේ යමක්ද? ඒකට කියනවා රූප කියලා. කොමකින්ද රූපණේ වෙන්නේ? සීතේන පිරුප්පති, උන්හේන පිරුප්පති. සීතලෙන් රූපණේ වෙනවා, උස්නේන් රූපණේ වෙනවා. jigacchāya pirūppati, pipāsāya pirūppati. බඩගින්නේ පිපාසයෙන් බිඳෙනවා. දන්සමක සමාතා තපසිරින් සප සම්පස්සාන විරුපති. මෙසි මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන්, සර්පාදීන්ගේ සත්‍ය කිරීම ආදීන් මේ විඳීම වෙනවා. දැන් එතකොට රූපේ කියලා බුදුරජාණන් වහන්සේ පනවන්නේ මෙන්න මේ රූපණේ වෙන දෙයකට. දැන් බලන්න හොඳයි, අපි හිතමු දැන් මෙහෙම උපකල්පනය කරමු. දැන් මේ ඉදිරියෙන් තියෙන භෞතික රූපේ නම් එබඳු රූප ලක්ෂණ වලින් යුක්තයි කියලා. සීතලෙන් උෂ්ණයෙන් හරි මේක විනාශ වෙනවනේ නේද? විපරිණාමයටපත් වෙනවනේ. හොඳයි, දැන් තමන් මනසින් දකින, දැන් ඔය ඇස් දෙක පියාගත්තාම පේන එකක් තියෙනවනේ. ඒකේ තියෙනවද රූප ලක්ෂණ? ඔය දකින ඔය පේන රූපය සීතලෙන් උෂ්ණයෙන් බිඳෙන එකක්ද? බඩගින්නෙන් පිපාසයෙන් බිඳෙන එකක්ද? මැසි මදුරුවන්ට විඳින්න පුළුවන් එකක්ද? සර්පයන්ද දෂ්ට කරන්න පුළුවන් එකක්ද? එහෙනම් මේ බාහිරයේ තියෙන එකයි ඔය අධ්‍යාත්මයේ තියෙන එකයි වෙනසක් තියෙනවා. හැබැයි පේන්නේ එකම විදිහට. දැන් අපිට ඊළඟට තියෙනවා තවත් ප්‍රශ්නයක්. මේක දිහා ඇහැරලා බලනකොට මේ වටාපතයි කියන අදහස උපදිනවා. දැන් ඇස් දෙක වහගෙන බලන්න, ඕක දිහා බලනකොටත් ඒ අදහසම උපදින්නේ නැද්ද? දැන් ඒකටත් ඒක පේනකොටත් හිතෙන්නේ වටාපතමයි කියලා. දැන් එතකොට ඔයින් කොයි එකද ඇත්ත? ඇස් ඇරලා බලනකොට වටාපතයි කියලා හිතන එක හරි, මේක වැරදි. හොඳයි, අපි තව ටිකක් ඒ ගැන හිතලා බලමුකෝ. දැන් හොඳයි, ඔය ඇස් දෙක වහගත්තාම පේන එකක් තියෙනවනේ, ඌක කොහොමද හටගත්තේ? මේක නම් කවුරු හරි හැදුවා කියමුකෝ, කර්මාන්ත කරුවේ. දැන් ඌක කොහොමද හටගත්තේ? ඕ, ඔන්න උතන කොහොමද හටගත්තේ කියලා හොයාගත්තු අපිට හම්බ වෙන උත්තර ගොඩක්. කවුද ඔක හැදුවේ? නයිදන් අත්ත කතම් බිම්බන්. මම හැදුවෙත් නෑ. මම මෙහෙම එකක් හදා ගන්නවා කියලා හැදුවද? නයිදන් පර කතන් අග අනුන් හැදුවද? හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු නිසා හටගත්ත දෙයක් වෙන්න බැරිද? මොනවද හේතු? ඇහැ රූපේ චක්කු විඥානේ කියන හේතු නිසා වෙන්න බැරිද? ඔය වගේ චිත්‍රයක් අපිට ආවේ ඇතුළට? දැන් ඇහැට නොගැටුණා නම් ඔය චිත්‍රයේ හිතේ ඇදෙයිද? අපි කවදාවත්ම නොදකපු දෙයක චිත්‍රයක් හිතට සිහි කරගන්න පුළුවන්ද? එහෙනම් ඇහැට ගැටුණු දෙයක්මනේ අපට සිහි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන මේ හේතු නිසා හටගත්ත බවක් පේනවද? දැන් අපි දකිනවා කියන තැන, දකිනවා කියන තැන ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් එකතු වුණා කියනකොට චක්කු සම්පස්ස. චක්කු සම්පස්සෙන් හටගන්නේ මොනවද? චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා, චක්කු සම්පස්සජා සංජේතන, වේදනා සංඥා සංඛාර. එතකොට මෙන්න මේ ටික එකතු වුණාම පොදු නමක් අපට කියන්න පුළුවන් මොනවද? ස්කන්ධ. ඇහි රූපයයි අයිති රූපස්කන්ධයට, චක්කු විඥානයයි අයිති විඥාන ප්‍රධානස්කන්ධයට, චක්කු සම්පස්සයෙන් අට ගන්න වේදනාවයිති වේදනාස්කන්ධයට, රූප සංඥාවයිති සංඥාස්කන්ධයට, රූප සංචේතනාවයිති සංඛාරස්කන්ධයට. එතකොට තව විදිහකින් අපි දකිනවා කියන තැන ඉපදිලා තියෙන්නේ මොනවද? ස්කන්ධ ටික. ආයතන වශයෙන් ගත්තොත් චක්ඛායතනෙ නේද? ස්කන්ධ ධාතු ආයතන කියලානේ කියන්නේ නේද? දැකිය යුතු ඇත්ත ගැන කතා කරනකොට සත්ව පුද්ගල ආත්ම නොවන ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දකින්න කියලානේ කියන්නේ නේද? දැන් එතකොට අපි මෙතන ආයතන තියෙනවා, අධ්‍යාත්මික ආයතනෙ, බාහිර ආයතනෙ තියෙනවා. ආයතන වශයෙන් ගත්තාම චක්ඛායතනෙ. ස්කන්ධ වශයෙන් ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහම යෙදিলা තියෙනව නේද? මම කියනව නෙමෙයි මදුපිණ්ඩික සූත්‍රයේ එහෙම පෙරලලා බලන්න. හත්තිපදෝපම සූත්‍රයේ, රාහුලවත් සූත්‍රයේ වගේ විමසලා බලන්න. හොන්න ඔය ස්කන්ධ ටික වැය වෙලා හදපු චිත්‍රය තමයි අපිට ඔය පේන්නේ. ඔය ස්කන්ධ ටික වැය වෙලා හදපු චිත්‍රය තමයි අපි ඔය දකින්නේ. මම හැදුවෙත් නෑ, අනුන් හැදුවෙත් නෑ. හැබැයි මෙන්න මේ හේතු ටික යෙදිලා මේක හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ වෙන්න ඕන. හැබැයි නිරුද්ධ වෙලා නෑ. දැන් නැවත නැවතත් ඒ චිත්‍රය අපිට ගන්න පුළුවන්. ඇයි එහෙම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ? අන්න ඇත්ත නොදන්න කම, ඇත්ත නොදැකීම. දැන් අපි බලමු මෙහෙම. ඩිජිටල් කැමරාවක කැමරා ඇස ලෙන්ස් එක විවෘත නම්, බාහිරේ රූපයකුත් තියෙනවා නම්, ඒක විද්‍යුත් ශක්තියක් තියෙනවා නම්, කැමරා පිටුපස තිරයේ යම් චිත්‍රයක් දර්ශනය වේදී ඉදිරියේ තියෙන රූපයට සමාන වෙන්න පුළුවන්. යම් චිත්‍රයක් දර්ශනය වෙන්න පුළුවන්ද? පුළුවන්නේ. කැමරාව ඉදිරියට ඇල්ලුවොත් කැමරා ඇස වහලා නැත්තම් බාහිරේ භෞතික රූපයකුත් තියෙනවා නම් හිස් අවකාශය නොවි ඒක විද්‍යුත් ශක්තියක් ක්‍රියාත්මක නම් සාමාන්‍ය ඩිජිටල් කැමරාවක ස්වභාවික ක්‍රියාවලිය තමයි කැමරාවේ තිරයේ යම් චිත්‍රයක් දර්ශනය වෙනවා නේද? එතකොට දැන් ඔය තිරේ පේන චිත්‍රය ඉබේම කැමරා චිප් එකේ ගබඩා වෙනවද? නෑ. ඒක කැමරාවේ චිප් එකේ ගබඩා කරගන්න නම් අපි තවත් ක්‍රියාවකට යන්න ඕන නේද? තවත් ස්විච් එකක් ඔන් කරලානේ ඒක කැමරා චිප් එකට ගන්න ඕන. සෙයා පටියට ගන්න ඕන. එතකොට දැන් ඔය තිරේ හම්බ වෙන රූපය, තිරේ පෙනෙන රූපය බාහිරයේ තියෙන රූපයද? බාහිරයේ තියෙන රූපේ නම් අපි හිතමු කෙස්ලොම් නියදත් සම්මස්නා රැට ඇට මිදුලුයි කියලා. ඒක සතර මහා ධාතුවයි කියමු. ඒක ආහාරයෙන් හටගන්න එකක් කියමු. දැන් කැමරා තිරේ අපට පේන දේ කෙස්ලොම් නියදත් සම්මස්නා හොයන්න පුළුවන්ද? ඒකේ සතර මහා ධාතු හොයන්න පුළුවන්ද? නෑ. ඒක ආහාරයෙන් යැපෙන එකක්ද? නෑ. එහෙනම් දැන් ඔන්න අපට හම්බ වෙනවා මේ දෙකේ වෙනස. හැබැයි දැන් අපි කැමරාවේ චිප් එකට මේක දාගන්නේ කොහමද? අපි මේ චිත්‍රයට උපකල්පනයක් කරනවද? මේ අහවල් කෙනා, මේ අහවල් දේ, මේ අහවල් දැන ගඟක්, ගහක්, වැලක්, මලක්, කෙනෙක් කියන උපකල්පනය අපි විසින් කරනවාද ඒ චිත්‍රයට? උපකල්පනය කරේ නැත්නම් අපි කොහොමද කැමරා තිරයට ගන්නෙ? මොකටද අපි මේ පේන චිත්‍රයෙන් කෙනෙක්ව දෙයක්ව දකිනවනේ? කෙනෙක් දෙයක් නොවුනට අපි විසින් උපකල්පනය කරගන්නවා, අපි විසින් හඳුනා ගැනීමක් කරන මේ හවල් කෙනා හොඳ ලස්සනට ඉන්නවා. මේ 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 දර්ශනය හොඳ ලස්සනට තියෙනවා. එතකොට අපි මේ චිත්‍රය ඒ චිත්‍රය කියන සීමාවෙන් ඉක්මවා ගිහිල්ලා අපි ඒක සජීවීකරණය කරගන්නවා. ඔකට කියන්නේ සංස්කරණය කරනවා කියලානේ. අප විසින් සංස්කරණයක් කරනවා. සැබවින්ම මෙතන සජීවී බවක් නේ, සත්පුද්ගල බවක්, කෙනෙක් දෙයක් කියන හැඟීමක් උපදින්න විදිහක් නැන්නේ මේ චිත්‍රයට. හැබැයි අපි ඒ උපකල්පනයේ සංස්කරණය කිරීමෙන් අනතුරුව අපි සැහැීමකට පත් වෙන හොඳ චිත්‍රයක්, හොඳ කෙනෙක්, හොඳට ඉන්නවා එයා, හරි ලස්සනයි. එතකොට අපි ඒ චිත්‍රයට පුද්ගල බවක්, සජීවී බවක් උපකල්පනය කිරීමෙන් අනතුරුව අපි තෘප්තිමත්. දැන් අපි ඒක කැමරා තිරේ චිප් එකට, මේ තිරේ තියෙන දේ චිප් එකට දාගන්නේ පුද්ගල සංඥාවක් එක්ක, කෙනෙක්ය, දෙයක්ය, තැනක්ය කියන හැඟීමකුත් එක්කයි මේ එයා, මේ අරයා, කෙනා කියන පුද්ගල සංඥාවකුත් එක්කයි අපි එක කැමරා තිරයට චිප් එකට ගන්න. දැන් කැමරා චිප් එකට ගත්තහම දැන් අපට ආපහු නැවත නැවත ඕන වෙලාවක සීකරන්න මේක දිගහැර බලන්න බැරිද? පුළුවන්. දැන් අපි මේක දිහා බල බල අඬන්නේ නැද්ද? මේවා බල බල හිනා වෙන්නේ නැද්ද? දැන් අපි හිනා වෙනවා, අඬනවා, නොයෙක් දේ කරනවා, සරාගී වෙනවා, සදෝසී වෙනවා. දැන් මොකක් දිහා බලලාද අපි මේ හිනා වෙන්නේ, අඬන්නේ, සරාගී වෙන්නේ, සදෝසී වෙන්නේ? ඇත්තටම චිත්‍රය චිත්‍රයක් හැටියට බලලාද? චිත්‍රයට අපි පුද්ගල ආරෝපණයක් කරලා නේද? පුද්ගලයෙක් දිහා බලනවා වගේ, කෙනෙක් දෙයක් දකිනවා වගේ, තැනක්, ස්ථානයක්, සටහනක් හැටියටයි අපි මේක බලන්නේ. එතකොට බලනවා නෙමෙයි, අපි මේකට දාගත්තෙත් එහෙම සංඥාවකින් නිසා එහෙම පේන්නේ. එතකොට දැන් අපට දැන් හඬන්න, හිනා වෙන්න, සරාගී වෙන්න, සදෝසී වෙන්න අපට යමක් දැන් තියෙනවා කැමරාවේ. හැබැයි අපි ගත්තොත් ඒ කැමරා චිප් එකට දාගන්න කලින් තිබිච්ච චිත්‍රය සිතුවම, ඒ සිතුවමමයි දැනුත් කැමරා චිප් එකේ තියෙන්නේ. හැබැයි අපි කැමරා චිප් එකට අරන් තියෙන්නේ ඊට වඩා එකතුවක් කරලා, සංස්කරණයක් කළා. මේ අහවල් කෙනා, මේ අහවල් දෙය, මේ අසවල් තැන කියන නිගමනයකුත් එක්කනේ මේකට ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. දැන් අර කැමරා තිරේ පෙනිච්ච චිත්‍රය නම් කැමරා ඇසත් බාහිර තිබිච්ච රූපයත් විද්‍යුත් ශක්තියත් කියන හේතු නිසාම හටගත්තා. තෙලුත් තිරයක් දැල්ලත් වගේ, ආලෝකය වගේ හටගත්තා. දැන් ඒක නම් ඒ කැමරා ඇස වැහුනොත්, බාහිර රූපය නැති වුනොත්, විද්‍යුත් ශක්තිය නැති වුනොත් මොකක් වෙයිද? ඒ තිරේ හම් මැවිච්ච චිත්‍රය මැකිලා යනවනේ. කැමරාවේ මම මෙහන්නේ කැමරාවේ චිප් එකට නොගත්තොත් ඒ ඇඳිච්ච චිත්‍රය කැමරාව වෙන පැත්තකට හරවනකොට මර චිත්‍රය මොකද වෙන්නේ? ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. ආපහු බලන්න දෙයක් ඉතුරු වෙයිද? නෑ. එහෙනම් ඔන්න ඔය වගේ තමයි හැත් රූපයත් චක්කු විඥානයත් කියන මේ හේතු ටික වැය වෙලා අපි ළඟත් ඔන්න ඔය වගේ චිත්‍රයක්, ඔන්න ඔය වගේ සටහනක් ඇඳෙනවා පූර්ව කර්ම හේතුවත් එක්ක. අපට ලෝකයේ තියෙන රූපයක් පේනවා නම් නෙමෙයි, අපේ කර්මයෙන් එහෙ හැදුවේ රූප බලන්න, කර්මය විසින් සකස් කරලා දෙන, නිර්මාණය කරලා දෙන රූපයක් තමයි අපට පේන්නේ. දැන් ඒ ටික පටලවා ගන්න නැතුව නිකන් බලන්න. කැමරාවේ තිරේ පේන චිත්‍රය වගේ චිත්‍රයක් ඔන්න අපට හැයි රූපයයි චක්කු විඥානයයි එකතු වෙලා හදලා දෙනවා. දකින්නවා කියන සීමාව ඔච්චරයි. දැන් කැමරා තිරෙන් අපිට දකින්න පුළුවන්නේ, දකින්න පුළුවන්. දැන් ඒ දකින්න දේ අල්ලන්න පුළුවන්ද? බෑ. ඉඹල බලන්න පුළුවන්ද? හපල බලන්න පුළුවන්ද? බෑ, මුකුත් බෑ. දකින්න විතරයි පුළුවන්. දකින්න විතරයි පුළුවන්. වෙන මුකුත්ම බෑ. හැබැයි ඔන්න ඔය සීමාව තමයි දැකීම කියන එක. දැකීම කියන එක ඔය සීමාව උච්චරයි. දැන් ඔයිට පරිබාහිරයිනේ මේ චිත්‍රය දිහා බලලා අපි කරන සංස්කරණේ. මේ ඉන්නේ හවල් කෙනා, මේ ඉන්නේ හවල් දෙය, මේ ඇඳගෙන ඉන්න එක නම් හරි නෑ, මීට වඩා හොඳ එකක් ඇඳගෙන හිටියා නම් හොඳයි. කොච්චර දේවල් දැන් හිතන්න පුළුවන්දනේ? තරහ ඇති වෙන විදිහට හිතන්න පුළුවන්, රාගය උපදින විදිහට හිතන්න පුළුවන්. දැන් මේ හිතන දේවල් අර කැමරාවට හෝ කැමරාවේ පේන චිත්‍රයට අයිතිද? ඒවා එකට අයිති නෑ. ඒ කිසිම දෙයකට ඒක අදාළ නෑ. දැන් අප විසින් කරගත්ත උපකල්පනයන්, අප කළ නිගමනයන් එක්කයි අපි කැමරා චිප් එකට ගත්තේ කියලා අපි දැන් දන්නවා. එහෙනම් දැන් අපට ඇහැ රූපේ චක්කු විඥානයේ කියන හේතු ටික වැය වෙලා හිතන්න දැන්. මේක දකින්න බැරි දැම්ම. හිතන්න අර කැමරා තිරේ හම්බ වෙන චිත්‍රය වගේම චිත්‍රයක් අපට හැදුනා කියලා. දැන් ඇහැ රූපය චක්කු විඥානය එකතු වෙලා ඊට වැඩි කිසිවක් කරන්න බැහැ. දැන් කැමරා ඇසටයි බාහිර රූපයටයි ඒකේ විද්‍යුත් ශක්තියටයි අරක චිත්‍රයක් මවනවා හැර වෙන මොකක්වත් කරන්න පුළුවන්ද? බැහැ. ඒක කරන්න පුළුවන් උපරිම සීමාව එච්චරයිනේ. එහෙනම් අපේ ඇහැට රූපයට චක්කු විඥාණයට කරන්න පුළුවන් ඔච්චරයි. දැන් අපි විසින් ඊළඟට ඉතුරු හරිය සම්පූර්ණ කරගන්නවා. දැන් අපි ওই චිත්‍රයේ පේනකොට වටාපතක්. දැන් අපි මේ වටාපතක් කියලා උපකල්පනය කරන්නේ, නිගමනය කරන්නේ මේ බාහිරයට නෙමෙයි. ඔන්නෝය ඇතුලෙන් හදලා දෙන නිර්මාණයට. දැන් අපට ඔය දැන් ආපහු සිහි කරගන්න දැන් කැමරා චිප් එකෙන් නැවත නැවත අපිට බලන්න පුළුවන් වෙන්නේ මොකද්ද? කැමරා තිරේට ආපු චිත්‍රයනේ නේද? දැන් එහෙනම් දැන් බලන්න දැන් S2 පියාගෙන සිහි කරනකොට පේනවන චිත්‍රය. දැන් ඕක කැමරා චිප් එකට ගත්තේ. කැමරා චිප් එකට ගත්තේ කොහේ තිබ්බද? කැමරා තිරේ තිබ්බකනේ. කැමරා තිරේ තිබ්බකනේ චිප් එකට යන්නේ. එහෙනම් දැන් ඇහැ රූපය චක්කු විඥානයයි එකතු වෙලා හදා දුන්නු චිත්‍රයට ඔන්න අපි තැනක් දුන්න, වටිනාකමක් දුන්න. ඒකට උපකල්පනයක් කළා. උපකල්පනයක් කළා විතරක් නෙමෙයි ඒක ගබඩාද කරගත්තා. දැන් නැවත නැවත බලන්න බැරිද? කැමරා චිප් එකෙන් කරන කාර්යය නෙමෙයිද මේ වෙන්නේ? ඒකමයි. එහෙනම් බලන්න දැන් කැමරා චිප් එකට එන්න කලින් මොකද්ද තිබුණේ කියලා. තිරේ තිබුණේ චිත්‍රය විතරයිනේ. දැන් ඒ චිත්‍රයට අපිනේ මේ අහවල් කෙනා, මේ අහවල් දේ, මේ අහවල් තැන ලස්සනට ඉන්නවා, හොඳට ඉන්නවා කියලා උපකල්පනය කළේ, නිගමනයන් එකතු කළේ නේද? එතකොට දැන් අපි මේ උපකල්පනේ, අපි මේ නිගමනේ නොකලේ නම් කැමරා තිරේ හටගත්ත චිත්‍රය ඉතුරුවක් නැතුවම නැකිලා යනවනේ. ඒක ඉබේම පණින්නේ නැහෙනි චිප් එකට නේද? ඒක නැතිලා යනවා. ඉතින් අන්න ඒ වගේ අර තෙලුත්තරයක් දැල්ලත් ඇතිකල්හි ආලෝකයේ වගේ එහෙත් රූපයත් චක්කු විඥානයත් ඇතිකල්හි හට ගන්නවා උන් ඔය වගේ එකක්. නිකන් අනුමානෙට හිතන්න ඔය වගේ එකක් හටගත්තා. දැන් ඊළඟට ඇහැ රූපයේ චක්කු විඥානයේට එකතු වෙලා කරන්න පුළුවන් උපරිම දේ උච්චරක්. කැමරාවේ සම්මාහිර රූපයත් විද්‍යුත් ශක්තියත් එකතු වෙලා කරන්න පුළුවන් උපරිම සීමාව කැමරාවේ තිරේ චිත්‍රයක් හදන එක විතරම. ඊට වැඩි දෙයක් කරන්න බෑනේ. ඊට වැඩි දෙයක් කරගන්න නම් කරව කර ගන්න ඕන අපි විසින්නේ. තවත් ස්විච් එකක් ඔන් කරලා ඒ චිත්‍රය අපි චිප් එකට ගන්න එපා. ඒක අපේ ක්‍රියාවලියක්නේ. දෙවෙනි ක්‍රියාවලියක් මේක නේද? එතකොට එහෙනම් ඔන්න දැකීම කියන සීමාව හඳුනා ගන්න කිසිම අත්දැකීමක් තියෙන අවස්ථාවක් නෙමෙයි. නිර්වින්දනය කළ අවස්ථාවක් වගේ කිසිම දෙයක අත්දැකීමක් තියෙන එකක් නෙමෙයි. දකින්න අහන දැනෙන දැනගන්න කියන අවස්ථා ටික. දකින්න අහන දැනෙන කියන මේ අවස්ථා ටික කිසිම අත්දැකීමක් ඇති අවස්ථාවක් නෙමෙයි. ඒක අත්දැකීමක් බවට පත් කරගන්නේ අප විසින් කරන උපකල්පනයන් නිගමනයන් එක්ක. අනේ මං ඉස්සෙල්ලා කියන්නේ දැකීම දැනගැනීමක් දක්වා අපි පරිවර්තනය කරගෙන කියලා. දැන් අපට ඇහැට මේ රූපය ගැටුණා. ගැටිලා චක්කු විඥානේ ඉපදිලා මේ චිත්‍රය ඇඳා. සිතට දැర్శණේ වුණා දැන්. දැන් හිතට නිමිත්තක් තියෙනවා. ධම්මාරම්මණය. දැන් මනෝ විඥාණයෙන් තමයි මේක මේ අහවල් දේ මේ අහවල් දේ මේ අහවල් කෙනා ඒක ලස්සන එකක් ඒක අරහෙ තියෙන එක ඒක හාමුදුරුවන්ගේ අතේ තියෙන එක කියලා තව නොයෙක් නොයෙක් දේවල් එකතු කරලා විචිත්‍රවත් කරලා සංස්කරණය කරලා හදලා දෙන්නේ තවත් ආයතනයකින් තවත් තැනකින් තමයි ඒ නිර්මාණය කරන්නේ. දැන් අපි මෙන්න මේ දෙපලකින් දෙතැනක සිදුවෙච්ච නිර්මාණයක් තමයි අපි මේ ටික එකතු කරලා අන්තිමට වටාපතක් තියෙනවා කියන තැනකට එන්නේ. ඒක තව ටිකක් නිරවුල් කරගමු අපි මෙහෙම. දැන් හිතන්න කවදාවත්ම නොගිය ග්‍රහලෝකයකට අපි යනවා. දැන් ඇහැත් තියෙනවා. ඇහැට පේන රූපක් තියෙනවා හාත්පස. ඇහැට රූප ගැටලා චක්කු විඥානත් උපදිනවා. ඔය කියන චිත්‍රත් හිතේ ඇඳෙනවා කියමු. දැන් ඒවට තියෙනවද නම් පනවන්න? මේ හවල් දේ මේ හවල් දේ මේ හවල් දේ මේ හවල් දේ කියලා නම් කරන්න පුළුවන්ද? ඇයි බැරි? ඒ කියන්නේ එහෙනම් අපි දකිනවා කියන අවස්ථාවේ ඇතුළෙත් යමක් මේකට එකතු කරන්න තියෙන්න ඕන නේද? දැන් යමක් ඒකට මේ හවල් දේ මේ හවල් දේ කියලා සිහි කරගන්න එකතු කරගන්න දෙයක් නැති වුණොත් දැක්කේ මොකද්ද කියලා ලකුණු කරගන්න විදිහක් නැහැ. අපි එතකොට තව උපායක් යොදනවා. ඒකට නමක් නැත්නම් අපි කොහොමද කියන්නේ? අහවල් එක වගේ. අරක වගේ, අතන වගේ කියලා හරි උපකල්පනයක් කරනවා. නමුත් අපට ඇත්තටම ඒ චිත්‍රයට දක්වන්න උපකල්පනයක් නැහැ කියන්නේ අපි ළඟ ඒකට එකතුවක් කරන්න අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. දැන් අපි දන්න දේවල් නම් මේ චිත්‍රය පේනකොට මේ වටාපතනේ මේ අම්මනේ මේ තාත්තනේ මේ දුවනේ මේ පුතානේ මේ මේසෙනේ මේ හාමුදුරුවනේ බොහොම ක්ෂණිකව අර උපකල්පනේ අර නිගමනේ සංස්කරණේ කෙරෙනවා. දැන් අපි ළඟ ඇතුලේ දෙයක් නැති වුණොත් ඔය ඇතුලේ තියෙන දේවල් වලට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රවය නොයදුනොත් මේක හවල් දෙයි මේක හවල් දෙයි කියන පැනවීම කරගන්න අමාරු. එහෙනම් දැන් අපි මේ වටාපත කියලා දැනගන්නකොට ඇහැට ගැටුනේ රූප මාත්‍රයක්, ධාතු මාත්‍රයක්. වටාපතක් නෙවෙයි ඇහැට ගැටුනේ. ඇහැට ගැටුනේ වටාපතක් නෙවෙයි, ඇහැට ගැටුනේ ධාතු මාත්‍රයක්. එහෙම නැත්නම් පරමාණු ටිකක් නිතර උනේ නේද? ධාතු මාත්‍රයක් තමයි ඇහැට ගැටෙන්නේ. එතකොට ඇත්තම කියනවා නම් ධාතුව ඇහැට ගැටෙන්නේත් නැහැ. ධාතුව ඇහැට ගැටෙයි කියලා හිතනවාද? දැන් අපි හිතන්න මේකේ තියෙන මොන ධාතුවද වැඩිපුර? පඨවි ධාතුව. පඨවි ධාතුව කියන්නේ ස්වභාවයක් වශයෙන් ගත්තොත් තද ගතියනේ. දැන් ඔයාට ඇස් දෙකෙන් බලලා කියන්න පුළුවන්ද මේක තදයි මේක බුරුලයි කියලා? මුළු මොළ බව කියන්න පුළුවන්ද? එහෙනම් ඇහැට කවදාවත්ම ධාතුව හම්බ වෙන්නේ නැහැ. එහෙන් ධාතුව දකින්නත් බෑ. එහෙනම් ඇහැට පේනවා ඇත්තේ මොකද්ද? ධාතුව නෙමෙයි, ධාතුව නිසා උපදින වර්ණ සටහනක් විතරයි ඇහැට හම්බ වෙන්නේ. ඇහැට පේන්නේ, ඇහැට ගැටෙන්නේ ධාතුව නෙමෙයි. ධාතුව නිසා උපදින උපාදාය රූප කියලා තියෙනවනේ, වර්ණ ගන්ධ රස ඕජා කියලා. වර්ණය හා මෙහි සටහන ඇහැට ගැටෙන්න පුළුවන්, ධාතුව ගැටෙන්නේ නැහැ. එතකොට මේ වර්ණ සටහන තමයි ඇහැට ගන්න පුළුවන් අන්තිමම සීමාව, උපරිමම දේ වර්ණ සටහන. එතකොට මෙන්න මේ වර්ණ සටහන, මේ ඡායා මාත්‍රය ඇසට හම්බ වෙන්නේ. එහෙම හම්බ වෙලා චක්කු විඥානයත් එක්ක එකතු වෙලා අපට මේ හා සමාන චිත්‍රයක් සිතට දැర్శණය කරනවා. අප විසින් මෙන්න මේ චිත්‍රය වටාපතක් යන උපකල්පනය කරනවා. මේක වන්. එතකොට වටාපත තියෙන්නේ කොහෙද? තමන් ළඟ තියෙන්නේ. වටාපත තියෙන්නේ තමන් ළඟ. දැන් හොඳයි, අපි හිතමු මේකට වටාපත කියන්න දන්නේ නැති කෙනෙකුට මම මේක පෙන්නනො මේ මොකද්ද කියලා. මේක වටාපත නම් යාටත් වටාපත වෙන්න එපැයි. දැන් එයාගේ හැට මේ රූපය ගැටේ, ඔය චිත්‍රයත් ඇඳේ. එයාට කියන්න පුළුවන්ද ඔය වටාපතක් කියලා? ඒ කියන්නේ ඇයි එයා කලින් මේකට වටාපත කියනවා කියලා දැනගෙන ඉඳලා නැහැ. දැන් මේක වටාපතම නම් දැනගත්තත් නොදැනගත්තත් හැමෝටම වටාපත වෙන්න බෑ. එතකොට මට මේක පේනකොට වටාපත වෙන්නත් තව කෙනෙකුට මොකද්ද දන්නේ නැහැ කියන්නත් හේතුව මොකද? මේක වටාපත නොවන නිසා. එහෙනම් වටාපතක් තියෙනවා හෝ නැහැ නෙමෙයි, තියෙනවා කිව්වත් වැරදි, නැහැ කිව්වත් වැරදි. අපට හම්බ වෙනවා මෙන්න මේ හේත් රූපයත් චක්කු විඥානයත් නිසා මෙහෙම කල්පනා කළොත් වටාපත කියලා, වටාපත කියන දැන ගැනීමක් ලෝකෙ තියෙනවා. හැබැයි ඒකේ ඇත්ත ඇති සැටියෙන් දැකලා අපි තීරණය කළොත් වටාපත කියන්නේ දැන ගැනීම. වටාපත කියන දැන ගැනීම ඇහැට අයිතිත් නෑ, රූපයට අයිතිත් නෑ, චක්කු විඥාණයට අයිතිත් නෑ නේද? එතකොට වටාපත කියන්නේ දැන ගැනීම. දැන ගැනීමද මෙන්න මේ හේතු නිසා හටගෙන මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට වටාපත ඇති වෙන හැටිත් දන්නවා, නැති වෙන හැටිත් දන්නවා. ඇති වෙන හැටි දන්න කෙනාට පුළුවන්ද නැහැ කියන්න? නැහැ. හටගත්ත දේ නැති වෙනවා දැක්කොත් පුළුවන්ද තියෙනවා කියන්න? ඇත නැත කියන අන්ත දෙකෙන් මිදෙලා මැදුම් පිළිවෙතට එනවා ඔන්න ඔය විදිහෙම ඔය ඇත්ත දකින්න කියලා. නේද? ඒ කියන්නේ සම්මාදිට්ඨියට පැමිණෙනවා. එතකොට තව තවත් නිදර්ශන එකතු කරගෙන දැන් තමන් දක්ෂ වෙන්න ඕන. එහෙනම් මේ දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන මොකද්ද වෙන්නේ කියලා. අපි වටපිටාවට සවන් දුන්නොත් දැන් නිහඬව කනට ශබ්දයක් ගැටිලා සෝත විඥානෙ ඉපදিলা ඇසීමක් වෙයි. කනට පුළුවන් ශබ්දයක් අහන්න විතරයිනේ. කනට පුළුවන් ද ශබ්දය ගැන හිතන්න? නැහැ. කන හිත නෙමෙයි. කන කියන්නේ හිත නොවන නිසා හිතන්න බෑ. කනට පුළුවන් අහන්න. හිතට පුළුවන් ද අහන්න? ඇයි හිත කන නෙමෙයිනේ. හිත කන නොවන නිසා අහන්න බෑ. හිතට පුළුවන් හිතන්න. කන හිත නොවන නිසා හිතන්න බෑ. කන කන නිසා අහන්න පුළුවන්. බලන්න ඒක ඇත්තක්ද කියලා දැන් හිමින් සරේ නිහඬව සවන් දීලා වට පිටා. දැන් ওই શબ્දයක් ඇහෙනවනේ. මොකද ශබ්දද ඔය ඇහෙන්නේ? ඔරලෝසුව. දැන් ওই ඔරලෝසුව කියන අදහස ආවෙ කොහෙන්ද? શબ્දයත් එක්කද? ශබ්දේ තිබුණා දොරලෝසු. කරට ගැටුනේ ශබ්දයක්. සෝත විඥානේ ඉපදිලා. දැන් ඒකට ඔරලෝසුවක් කියන ඒ ශබ්දය ඔරලෝසුවක හඬයි කියන උපකල්පනය කරගත්තේ කවුද? අපි විසින් නේද කරගෙන තියෙන්නේ. ඒ ශබ්දය හෝ ශබ්දය අහනවා කියන සීමාවේ ටික එකක්වත් නැහැ. දැන් අපි මේ ශබ්දය ඇහුණා. ඔන්න ඇසීම ඇසීමෙන් ඉවරයි නම් හැමතිස්සෙම ඇසීම ඇසීමෙන් ඉවරයි. දැන් අපි ඇසීම වෙනකොටම ඒක ඔරලෝසුවේ සද්දය. ඔරලෝසුව තියෙන්නේ අතන. ඒක පූජාංගලෙත් අරගොල්ලෝ. ගොඩාක් විස්තර වෙනවා නේද? ගොඩක් විස්තර වෙනවා. දැන් එතකොට ඒ හිතන ටික කනට හෝ ශබ්දයට හෝ සෝත විඥාණයට හෝ ඇසීම කියන සීමාවට අයිතිද? එහෙනම් දැන් අපි මේ ලෝකයක්ම හදාගෙන තියෙන්නේ කොහෙන්ද? ඕකට කියනවා මොන ලෝක කියලාද? සංඛාර ලෝක. බුදුහාමුදුරුවන්ගේ ලෝක තුනක නුවණක් කියනවනේ. ලෝකවිදු, සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියලා. සංඛාර ලෝක. අපි මුළු ලෝකෙම හදාගෙන තියෙන හිතේ මනෝමය නිර්මාණයන් ඒවා. මනෝමය මනසින් හදාගෙන තියෙන. එතකොට දැන් අපි හැමතිස්සෙම යමක් දැනගන්නවා කියනකොට මේ හවල් දේ දැක්කා, හවල් දේ ඇහුණා කියලා කියනකොට අර ඇහිම කියන සීමාවෙන් ඉක්මවා ගිහලා අපි විසින් සංස්කරණයක් කරලා තමයි මේ හවල් දෙය කියන එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් කනට ශබ්දයක් ගැටිලා සෝත විඥානෙ ඉපදලා ඇසීම කියන මාත්‍රයට ඒකේ ඔරලෝසු ශබ්දයක් කියන එකක් නෑ. ශබ්දයක් විතරයි. ඒ ශබ්දය ඔරලෝසුවේ ශබ්දයක් බවට පත් කරගන්නේ අපි විසින්. දැන් රහතන් වහන්සේගේ වෙනස මොකද්ද? ඇසීම ඇසීමෙන් අවසන් කරනවා. ඒකට එකතු කරන්න යන්නේ නැහැ. උන්වහන්සේ ආශ්‍රවක්ෂේ වෙලා. දැන් අපි ළඟ ආශ්‍රව තියෙන. ඒ නිසා මේක හෙනකොටම ආවල් එක. අතීතේ මතක්. අපි අන්තය අසුරු කරනවා. අතීතාන්තයට යනවා. දැන් මේ ශබ්දය ඔරලෝසුවේ කියලා දැනගත්තේ කවදද? අතීතේ. අපි හැමතිස්සෙම වර්තමානයේ අතහැරලා අතීතයට යනවා. මේ චිත්‍රය පේනකොට මහා මේ වටාපතයි කියලා හිතන්න කවදද ඉගෙන ගත්තේ? අතීතේ. අපි අතීතාන්තය ඇසුරු කරන හැමතිස්සෙම වර්තමානය හමු වෙනවා. වර්තමානයේ ඇත්ත දකින්නේ නැහැ අපි. හැමතිස්සෙම අතීතයට අනාගතයට මාරු වෙනවා. ඉතින් බුදුහාමුදුර අපට දේශනා කළ අතීතය මෙරිලා අතීතං ඒකෝ වන්තෝ අනාගතං දුතියවන්තෝ අනාගතේ දෙවනි අන්තය පච්චුප්පන්නං මජ්ජ වර්තමානයේ ඇත. එතකොට අපි මේ අතීතයට අනාගතයට පණින් නැතුව මේ හට ගැනීම දැක්කොත් ඊළඟට මොහොතේ තියෙන නිවන හටගද්දී හටගත් තැනම නිරුද්ධ වෙන බව. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඉතුරුවක් නැතුව දැන් අපට අවසන් වෙන්න හම්බ වෙන්නේ අපි මේක හටගන්නකොටම හට ගැනීම දකිනකොටම හටගද්දී නැති වෙන එක බලන් ඉන්න පුරුදු නෑ අපිට. එච්චර අපේ මනස සංසුන් නෑ. මේක පේනකොටම අපි බලනවා අප මේ කාවේ යන්න අරහින් කියලා. දැන් අතීතයේ සිහි කර ගැනීම තුළ අපිට වෙලා තියෙන්නේ මොකද්ද? වර්තමානයේ ඇත්ත හැමතිස්සෙම අතහැරිලා. හට ගැනීම අපිට පේනවා. හටගත්ත දේ නිරුද්ධ වෙනවා ඊළඟට ක්ෂණෙහි. යම් කිති සමුදේ ධම්මං සම්බන්ත නිරුද්ධ හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා කියන නුවණ උපදින්න ළඟයි දැන්. කෝ ඒක උපදින්න දෙන්නේ නැහැ. මේ ශබ්දය ඇහෙනකොට මායි ශබ්දය වලොසුයි. දැන් අපි වෙන දෙයක් සිහි කරගත්තානේ. වෙන අරමුණකට ගියානේ. අතන වෙච්ච දේ දන්නේ නැහැ. හටගත් දේ හටගත් තැනම අපි දැනගත්තත් නොදැනගත්තත් ඇත්තටම මෙරිලා. හැබැයි දැන් මේ ශබ්දය අපි ඔරලෝසුවක ශබ්දයයි කියලා දැනගත්ත නිසා දැන් අපිට හැරලා අපහු ඇහුණු දේ බලන්න පුළුවන්. අල්ලලත් බලන්න පුළුවන් ගිහිල්ලා. නේද? හැබැයි අපි ඇහිම ඇහිමෙන් නතර වෙන තැනක හිටියන අපට අල්ලලා බලන්න දෙයක් හැරලා බලන්න දෙයක් හම්බ වෙන්නේ ඇසීම ඇසීමෙන් නෝස්. ඉතින් ඔන්නෝක තමයි වෙන්න ඕන. ඉතින් ඒක තමයි කෙටියෙන් උනත් ඒ ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන් උත්තර. තේරුණාද කියපු ටික? ඊළඟට ප්‍රශ්නේ අපි ගමුකෝ බලන්න.
ගරු ස්වාමීන් වහන්ස, ගුරුවරයෙකු නොමැතිව භාවනා කිරීම සුදුසුද? කරුණු පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්.
අපේ කියවනක් තියෙනවා අකුරු ගන්නත් පුරෙක් ඕන කියලා. කවුරු හරි ඉන්න එක වඩාත් හොඳයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපට පුද්ගලයෙකු හැටියට නෙමෙයි ගුරුවරයා කියන එක තව තෝරගන්න ක්‍රම තියෙනවා. බුදුහාමුදුරුවෝ පිරුණුවම් පාවදාරන්නට සූදානම් වෙන මොහොතේ ආනන්ද හාමුදුරුවෝ වඩා වැටුණානේ. අපි අනාතයි, අපි අසරණයි, අපේ ශාස්ත්‍රවරයා අපට අහිමි වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ මොකද ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ? ආනන්ද, එහෙම හිතන්න එපා. උඹලගේ ශාස්ත්‍රවරයා මම නෙමෙයි. මගේ ශාස්ත්‍රවරයා බවට මම බුදු වෙච්ච මොහොතේම ධර්මයෙන් පත් කරගත්තා. එනිසා මම නැති වුණා කියලා උඹලන්ට ශාස්ත්‍රවරයා නැති වුණා වෙන්නේ නැහැ. ශාස්ත්‍රවරයා ඉන්න ජීවමාන. එතකොට එහෙනම් අදත් අපට ශාස්ත්‍රවරයා ජීවමානයි. ඒ ධර්ම. එතකොට යම් කෙනෙකු නුවණින් ධර්මයේම ගුරුවරයා බවට පත් කරගත්තොත් පුද්ගල භාවයෙන් කෙනෙක් ඇතත් නැතත් ධර්මයේම ගුරුවරයා බවට පත් කරගෙන අපට යා යුතු ගමන් මඟ හොයා ගන්න පුළුවන්. නමුත් ඉතින් අපි කවුරුවත් එච්චර දක්ෂ නැහැ. ඒ නිසා අපිට වැඩි නුවණක් තියෙන අපිට නොතේරෙන තැනක් තේරුම් කරලා දෙන්න පුළුවන්. වරද්දන්නේ නැතුව හරිමඟ කියා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් මුණ ගැහෙන්න පුළුවන් නම් ඒක ලොකු භාග්‍යයක්, ඒක ලොකු වාසනාවක්. ඉතින් අද කාලේ නම් හරිම අමාරු දෙයක. මාර්ගය කියලා බොහෝ වෙලාවට අපිව යොදවන්නේම අමාර්ගේ. අපි කල්පනා කරලා බැලුවොත් දැන් කිසිම දෝෂයක් නැහැ. මම දන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික ඔයගොල්ලොත් වඩන්න. මේ ටික වැඩුවාම හිතේ කෙලෙස් ගිනි ටිකක් යටපත් වෙනවා. මේ අකුසලයෙන් මිදීමක් වෙනවා. හැබැයි මේක අවසානය කළවර නෙමෙයි. එතනට ගිහිලා අපි තව ටිකක් හොයා බලමු කියලා තමන් දන්න ටික කියනවා නම් කිසි වරදක් නැහැ. හැබැයි කෙනෙක් මේකමයි නිවන, මේකමයි මඟඵලය, මේකමයි සත්‍ය, මේකමයි අවබෝධය වෙන දෙයක් ගැන හොයන්නත් එපා කියලා අපි වාරණයක් කරනවා නම් ඒක ටිකක් හොඳ මදි. ඒක තමයි අද ලෝකේ පුරාවටම වෙන්නේ. භාවනා මධ්‍යස්ථාන කියලා ඇති කරපු හැම තැනකම තියෙන්නේ ඒ නොමග යවීම, ඒ වරද. එනිසා අපිට අද දවසේ හුඟාක්ම ප්‍රවේශම් වෙන්න වෙලා තියෙනවා. මේ පාප මිත්‍රයන්ගෙන් නෙමෙයි, කල්යාණ මිත්‍රයෝ කියා ගන්න අයගේ. එනිසා ටිකක් ප්‍රවේශමින් කටයුතු කරන්න. මොකද හැබැයි ඉතින් ඒ අය කවුරුවත්ම සමහර වෙලාවට එහෙම හිතාමතා මරද්දන අය කලාතුරකින් ඉන්නව නැත්නම් නේ. සමහර වෙලාවට ඒ අයත් තව ගුරුවරයෙක් යටතේ මුලාවටපත් වෙලා ඒ අයත් හිතන විශ්වාස කරනවා. මොකද ඒ අයට ධර්මයේ එව බලව කියන තැනකින් පෙන්වුවේ නැනේ. එව කරවන්නේ තිබුණේ. ඒ නිසා එතකොට කොහේ හරි තැනකට ගිහිල්ලා අඳුරු තැනකට ගෙනහිල්ලා හිර කරලා ඔන්න මොකක් හරි හිතේ ආලෝකයක් පෙන්නලා ඔන්න දැන් තමයි මාර්ගඵලය කියලා මොකක් හරි දෙයක් පෙන්නලා තියෙනවා. ඒ නිසා යත් හිතනවා ගුරුවරයා කරේ විශ්වාසයෙන් හරි තමයි ඇත්ත තමයි ආලෝක උදපාදී පොතේ තියෙනවනේ ආලෝකය උපන්නා කියලා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට අපි මුලාවටපත් වෙලා තියෙනවා. ඉතින් අපි අවංක වෙන්න ඕන. කාටවත් දෝෂාරෝපණය කරන්න බෑ. ඒ අය එතනින් එහාට ගියන් පස්සේ ඒ අයගේ ගුරුවරයාත් සමහරලාට තව කෙනෙක් යටතේ ඒ මුලාවටපත් වෙලා. ඉතින් දන දන අපිව නොමග යවුවා නෙමෙයි. දන දන අපිව වරදට යදෙව්වා නෙමෙයි. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන හංසයා මෙන් ඉරෙන් දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ. මේ හැම දෙයක් අතරින්ම අපිට ගන්න පුළුවන් දේ අරගන්න. හැම දෙයකම ගන්න පුළුවන් දෙයක් නැති නැති නෑ. ඒත් අපි දැනගන්න ඕන අග කෙලවර කොතනටද යන්න ඕන කියලා. අපි දැන් උදෑසන ඉඳලා කතා කළා කොතනද අපි ඉන්න ඕන තැන, යා යුතු තැන කියලා. එතකොට ඒ වගේ තැන නියම කරගෙන අපි පටන් ගත්තොත් අපිට වරදින්නේ නෑ. එනිසා පුළුවන් තරම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. උදාහරණ සෝත සරියුත් හාමුදුරුවන්ගෙන් විමසීමක් කරනවා. සාරිපුත්තේනි සෝත සෝත කියලා කියනවා, කුමකටද මේ සෝත කියලා කියන්නේ? සාමීනි භාග්‍යතුන් වහන්සේ සෝත සෝත කියලා කියන්නේ මේ අංග 8කින් යුක්ත ලෝකෝත්තර ආරියෂ්ටාංගික මාර්ගයටයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8යි මේ සෝත කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි එහෙමමයි. ඒක නිවැරදි. උන්වහන්සේ අනුමත කරනවා. හොඳයි සාරිපුත්ත, සෝතාපන්නයා සෝතාපන්නයා කියලා කියනවා. කාටද මේ සෝතාපන්නයා කියලා කියන්නේ? ස්වාමීනි සෝත නම් වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියේ යමෙක්ද ඔහුව සෝතාපන්නයා නමින් නම් කරනවා. ඔහුව හඳුන්වන නමක් වෙනවා ඒක. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි කෙනාව හඳුන්වන නමක් වෙනවා සෝතාපන්නයා. සාදු සාදු සාරිපුත්තේනි ඒසේමයි. හොඳයි සාරිපුත්ත, සෝතාපන්න අංග, සෝතාපන්න අංග කියලා තියෙනවා. කුමකටද මේ සෝතාපන්න අංග කියන්නේ? සාමීනි කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපදාව නම් වූ මේ අංග 4යි ඒ සෝතේට පමුණුවන අංග බැවින් සෝතාපන්න අංග නම් වෙනවා. එතකොට අපටත් ඒ සම්මාදිට්ඨියට ලෝකෝත්තර මගට පිවිසෙන්න නම් සෝතේට බැසගන්න නම් මාර්ගයක් ඕන. ඒ සෝතේ කියලා කියන්නේම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගැනීම. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගන්න නම් අපටත් එන පාරක් ඕන. ඒ එන පාර තමයි මේ සෝතාපන්න අංග නමින් දක්වලා තියෙන්නේ. එතකොට එතනදී අපි දැනගන්න ඕන අපි නිතර කියන උපමාවක් තියෙනවා. අඹ ගෙඩියක් කඩා ගන්න නම් මෙතන උඩ පැනලා හරියන්නේ නැහැනේ. උඩ පලින්න පුළුවන්. අඹ කඩන්න හම්බ වෙන්නේ. අඹ කඩා ගන්න නම් අඹ ගහක් යටකට ගිහිල්ලා අඹ ගෙඩියක් තියෙන තැන ඉලක්ක කරගෙන උඩ පනින්න ඕන. එහෙම උඩ පැනනොත් කොයි වෙලාවෙ හරි අඹ ගෙඩිය කඩා ගන්න පුළුවන්. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවත් කියන්නේ මෙතන ඉඳන් උඩ පැනින්නට නෙමෙයි. අඹ ගෙඩිය ඉලක්ක කරගෙන පනින්න පැනින්නක් වෙන්න ඕන. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඉලක්ක කරගෙන සම්මාදිට්ඨිය උදෙසා කරන වෙහසක් මහන්සියක් වෙන්න ඕනේ. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව සෝතාපන්න අංගයක් වෙන්න නම්. එතකොට සම්මාදිට්ඨිය උපදින විදිහට අපේ වෑයම මහන්සිය ක්‍රියාවට නැගෙන්න නම් එබඳු ධම්මානුධම්ම ප්‍රතිපදාවට අවශ්‍ය විදිහෙන් මනස මෙහෙවන්න ඕන. ඒ කියන්නේ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට එනකොට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙක තේරුම් අරගෙන තියෙන්න ඕන. අපි උදේ කතා කරපු විදිහට කිව්වොත් මෙන්න මේ විදිහට දැක්කොත් ආශ්‍රව වැඩෙනවා. නූපන් ආශ්‍රව උපදිනවා, උපන් ආශ්‍රව වැඩෙනවා. දැන් බලන්න හිතලා, දැන් අර දර්ශනයේ පේනකොට වටාපත කියන ආශ්‍රවය උපන්නොත් එකතු කළොත් උපකල්පනය ඊළඟට නූපන් ආශ්‍රව උපදින්න පුළුවන්. හා මං වටාපත් කීයක් පූජ කළා තියෙනවා. ඔන්න පුඤ්ඤාවි සංඛාර එන පුළුවන්නේ. මං වටාපත් තොරගම් කළා තියෙනවා. වටාපත් කඩලා තියෙනවා. පූජා කරන්න ගියව වළක්වලා තියෙනවා. ඕවත් එන්න පුළුවන්නේ නේද? දැන් ඒව ඔක්කොම නූපන් ආශ්‍රවත් උපදිනවා. එක ආශ්‍රවයක් උපන්නාම ඒ ආශ්‍රවය ඉලක්ක කරගෙන තව බොහෝ ආශ්‍රව උපදින්න පුළුවන්. හැබැයි අපි හිතමු අපි වටාපතක් කියන දැනගැනීමට ආලා වරදක් නැහැ. වහාම අපි උත්සාහවත් වුණොත් වටාපත කියන දැනගැනීම ඇති උනේ මෙන්න මේ හේතු ටිකේදීලා. මේ හේතු නැති වෙනකොට ඒ දැනගැනීමද ඒ දැකීමද එතනින්ම අවසන් වෙනවා කියලා අපි නුවණින් විමසා බැලුවොත් උපන් ආශ්‍රවයට මොකක් වෙයිද? උපන් ආශ්‍රවය ගෙවෙනවා. නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව වෙනවා මෙන්න මේ ආකාරය. නේද? එතකොට අපේ ආයතනයන්ට මොකක් හරි අරමුණක් ගැටිලා මේ අහවල් දේ මේ අහවල් දේ මේ අහවල් දේ කියන තැනින් තමයි අපි නතර වෙන්නේ. ඒක තමයි ආශ්‍රවය බල අවිද්‍යා ආශ්‍රව බලවත් නිසා එහෙම වෙනවා. හැබැයි දැන් අපි දන්නවා මේක වැරදි කියලා. මේක තමයි ලෝභ ද්වේෂ මෝහ ඇති වෙලා කර්ම සකස් වෙලා ජරා මරණ දුක ඇති වෙන්නේ මෙතනින් කියලා දන්නවනම් දැන් අපි මොකද කරන්නේ ඉක්මනට? මේ ඇති වෙච්ච අදහසට මහා බියක් ඇති කරගන්නවා. අර මොන වගේද මාළුවා වැලක ඇටයක් දකින වෘක්ෂ දේවතාවෝ වගේ. වෘක්ෂ දේවතාවෝ මාළුවා වැලේ ඇටයක් ළඟට හුළඟින් හරි වැස්සෙන් හරි ගහගෙන ඇවිල්ලා දැක්කොත් මුළු දෙවියන්ගේ පවුලම අඬා වැළපෙනවලු. අපි ඉවරයි කියලා. ඉතින් අනිත් දෙවියෝ ඇවිල්ලා හවනවා මොකද ඔයගොල්ලෝ අඬන්නේ කියලා. අනේ බලන්න මේ මාළුවා වැලක ඇටයක්. මේ අඹ ඇටයකටත් වඩා පුංචි ඇටයක්. දැකලා බය වෙලා. ඇයි මොකද? මේ අය දන්නවා මේ ඇටේ පුංචි වුණාට මේක වැඩුණොත් මේ මුළු ගහම වහ ගන්නවා. ඊළඟට වැසි සහිත හුළං සහිත දිනයක මේ බර දරා ගන්න බැරුව මේ ගහම අපේ විමනම දෙමට ඇදන් වැටෙනවා කියලා අනාගත බය දකිනවා. එතකොට අර දෙවියෝ කියනවා බය වෙන්න එපා, සමහරලාට මේක සතෙක් කාලේ යන්න පුළුවන්, මේක ගින්නෙන් දෙවිල යන්න පුළුවන්, එහෙම නැත්නම් වැස්සෙන් තව තැනකට ගහගෙන යන්න පුළුවන්, බය වෙන්න එපා. ඒ වුණාට අර අයගේ බය හරින්නේ නැහැ. ඒ වගේ අපි මෙන්න මේ මාළුවාවලක ඇටයක් දැක්ක වෘක්ෂ දේවතාව වගේ එහෙන් කලින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අපට යම් අරමුණක් ඇවිල්ලා දැනගැනීමක් කියන තැනට ආපු ගමන් අපි බය වෙන්න ඕන, අනාගත බය දකින්න ඕන. දැන් මේක වර්ධනය වුණොත් නූපන් ආශ්‍රව නූපන් අකුසල් ඉපදිලා උපන් කුසල් ගෙවිලා මේ අපාය ආදී දුගතිය දකින්න ඕන මෙතන. එතකොට ඒකේත බිය ඇති කරගෙන සසර බිය එතනයි ඉන්න ඕන. සසර බිය ඇති කරගෙන වහාම බලන්න ඕන මෙහෙම දැනගැනීමකට ආවේ මෙන්න මේ වගේ හේතු ටිකක් ඇති තැනදී. අර උපමා ටිකත් සම්බන්ධ කරගෙන තුලුත්‍රයක් දැල්ලත් ඇති කල්ලි ආලෝකයේ වගේ එහෙත් රූපයක් දක්ව විඥානයක් ඇති කල්ලි දැකීමක් වුණා. දැකීම මේ හේතු එකකටවත් අයිති නෑ. මේ හේතු ඇති කල්ලි හටගෙන මේ හේතු නැති වෙනකොටම නැති වෙන එකක් කියලා ඔන්න අපි විමසා බැලීමක් කරනවා. දැන් ඔන්න එපමණකින් අපි නුවණින් හරි විදියට හිතනවා. නූපන් ආශ්‍රව නූපදින විදියට, උපන් ආශ්‍රවයේ ගෙවෙන විදියට, නූපන් කුසලයේ උපදින විදියට, උපන් කුසලයේ වැඩෙන විදියට. එතකොට ඒ බඳු ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙන්න පුළුවන් වෙන්නේ මේ යෝනිසෝයනසෝනස්කාරය දන්න කෙනාට. මෙහෙම මෙනෙහි කළොත් මෙහෙම වෙනවා, මෙහෙම මෙනෙහි කළොත් මෙහෙම වෙනවා කියලා දෙපැත්ත දැනගෙන හිටියොත්. මෙන්න මේ දෙපැත්ත දැනගන්න විදිහක් නැහැ ධර්මයක් නැත්තම්. ඒ දෙපැත්ත පැහැදිලි කරලා දෙන ධර්මයක් හම්බ වෙන්නේ නැහැ පරම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝතාපන්න අංග දක්වන තැනදී මේ නිවනට එන මඟ පෙන්වද්දී ඒක ආරම්භ කළේ කල්යාණ මිත්‍රයාගේ සත්පුරුෂයාගේ. අරියානං දස්සාවි අරිය ධම්මස්ස කොවිදෝ අරිය ධම්මේ සුවිනීතු සත්පුරුෂානං දස්සාවි සත්පුරුෂ ධම්මස්ස කොවිද සත්පුරුෂ ධම්මේ සුවිනීතු. ඒ දැක්ම මත එතනයි ආරම්භය. එනිසා අපට කල්යාණ මිත්‍රයෝ හොයාගන්න ඕනේ. එහෙම හොයාගන්නම නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය හොයන්න. ඔය යාමයා ලියපු කියපු පොත් නෙමෙයි. තම තමන්ගේ අදහස් නිදිය වෙලා තියෙන බොහෝ විට. මට හිතන හැටියට නම් යම් දවසක නැවත වතාවක් සද්ධර්මයේ ලෝකේ තහවුරු වුණොත් ඔය අදට ලියවිච්ච පොතපත් තියෙනවනේ බෞද්ධ දාර්ශනය ආරවා මේවා කියලා. ඌව ඔක්කොම අර පරණ ස්කෝල පොත් වගේ පැත්තකට දාන්න වෙනවා. කිසි වටිනාකමක් ඉන්නේ නැහැ ඒවැ. හොඳයි නරකයි දෙකම තියෙන මුං ඇට තැඹුවා වගේ. තැඹිච්චටක් තියෙනවා තැඹිච්චටක් තියෙනවා. ඉතින් ඒවැ හොඳක් තියෙයි නරකක් තියෙයි. නමුත් ඒවහක දාන්න ඒවැ ඇත්ත නැහැ. එනිසා පුළුවන් තරම් බුදුහාමුදුරුවන්ගේ දේශනාවම බලන්න මෙහි හොඳයි. අපේ හාමුදුරුවොත් එක්ක සූත්‍ර සාකච්ඡා කරනවා කියලා කිව්වා. ඒක හරි හොඳයි. ඒක හොඳ ආරංචියක්. එතකොට අපිට හරි දේ හම්බ වෙනවා. එතකොට එතකොට ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. තවදුරටත් තහවුරු කරගන්න ඕනේ ඒකම. අපි ඊළඟට ප්‍රශ්නේ අහමු.
ගරු ස්වාමීන් වහන්සේ, අවිද්‍යාව නිසා සංස්කාරයේ දික් වෙන හැටි හොඳට තේරෙනවා. අවිද්‍යාව නැති කරන සැටි විස්තර ඇතිව පැහැදිලි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
දැන් මේ ප්‍රශ්නකට උත්තර දීලා තියෙනවා. අනිත් එක ඉතින් අවිද්‍යාව නිසා සංකාර වෙන හැටි දන්නවා නම් එහෙම නොවෙන්න කටයුතු කළාම හරි. නේද? සංකාර වෙන්නේ යම් විදිහකින්ද ඒ වෙන විදිහ වළක්වන්න ඕන. දැන් ඒක හඳුනා ගන්න ඕන වෙන්නේ කොහමද කියලා. දැන් අපි බලන්න මෙහෙම මතක හිටින්න නිදර්ශනයක් ගන්න. දවසක් බල්ලෙන් හොඳටම පිපාසය හැදිලා වතුර ටිකක් හොයාගෙන යන. යනකොට ඈතින් දකිනවා වතුර පිරීලා තියෙන විලක්. බල්ලා වතුර ටිකක් බොන්න විල ළඟට ගිහිල්ලා වතුරට හොම්බ ලං කරනකොට මොන වතුර බීමක්ද? තව එක්කෙනෙක් ඉන්නවනේ ඇතුලේ. එයා මේ මගේ වම්බ කන්න වගේ ඔය එයත් ලඟ වෙනවනේ. ඉතින් බල්ලා බය වුණා. ඊට පස්සේ දැන් බල්ලාට තරහ ආවා, මේ වතුර ටිකක් බොන්න ආවා පිපාසෙන්, තවත් බලු තඩිය මේකේ ඉන්නවනේ කියලා. ඊළඟට බල්ලා පොළව පහුරු ගාමින් බුරන්න ගත්තා. ඔන්න දැන් බලන්න, දැන් මෙතන තියෙනවා අවිද්‍යාව හා සංඛාර කියන ටික ඔක්කොම. දැන් බල්ලා බල්ලෙක්ව දැක්ක වතුරේ. බල්ලට තමන්ගේම ඡායාව තවත් බල්ලෙක් හැටියට පෙනුණා. බල්ලට බල්ලෙක් හමුවීම තුල තියෙනවා අවිද්‍යාව. දැන් මොඩකම එදිරනේ. දැන් ඒ බල්ලට බල්ලා පිළිබඳව දැන් තරහක් ඇති වුණා. දැන් ඒකනේ මනෝ කර්මය කියන්නේ. මනෝ සංඛාර කියන්නේ. දැන් ඒ බල්ලට ප්‍රතිවිරුද්ධව බිරුවා. බුරුණවා කියන්නේ වචනයේට කටින් කරන ක්‍රියාවක්නේ. වචිතං. පුලුව පවුරු ගෑවා. කය හා සම්බන්ධ ක්‍රියාවන්නේ. කාය සංඛාර. දැන් කාය සංඛාර, වචි සංඛාර, මනෝ සංඛාර. ත්‍රිවිධ සංඛාරයෙන් උපන්නේ බල්ලට බල්ලෙක් නිසානේ. දැන් එයා බල්ලෙක් හැටියට දැක්කේ මොකද්ද? තමා නිසාම උපන් ඡායාව. දැන් බල්ලාට ළිඳට එබෙන හැම වාරයකම බල්ලෙක් ඉන්නවා. දැන් බල්ලා ළිඳෙන් එහාට යනවා. එතකොටත් දැන් බල්ලාට සිහි වෙනවා, අර ළිඳේ බල්ලෙක් ඉන්නවනේ. ළිඳේ බල්ලෙක් ඉන්නවනේ කියලා දැන් ඒ ගහක් යටකට ගිහිල්ලා ඉන්න ගමනුත් දැන් සිහි වෙනවා. වතුර ටිකක් බොන්න විදියක් නැහැ නේ, අර ළිඳේ බල්ලෙක් ඉන්නවනේ. දැන් එයාට සිතෙන් සිහි කරන්න බල්ලෙක් ඉන්නවා. දැන්වත් ගිහිල්ලා බලන්න ඕනේ මේ බල්ලා ගිහිල්ලාද කියලා. ආපහු ගිහිල්ලා එබෙනකොට මොන මේ බල්ලා තාමත් ඉන්නවා නේද? දැන් බලන්න මේ බල්ලා මුලින් වතාවේ ළිඳට එවෙනකොටත් බල්ලෙක් හිටියා, ගහ යටට ගිහිල්ලා බල්ලෙක් ගැන හිතන්නත් බල්ලෙක් හිටියා, ආපහු ඇවිල්ලා බලනකොට ඒ බල්ලම ඉන්නවා. දැන් බලන්න ඇත්ත, බල්ලා ළිඳට එවෙනකොට පළමු වතාවේ බල්ලා බල්ලෙක් හැටියට දුටු ඡායාවක් තිබුණා නම් බල්ලා ළිඳෙන් මෙහාට එනකොටම ඡායාව ඉතුරුවක් නැතුම ඉවරයි. දැන් බිඳි බිඳි හරි ඡායාව ළිඳේ තියෙනවද? දැන් ඔය කියනවනේ භවනා කරන අය බිඳි බිඳි තියෙනවා කියලා. දැන් බිඳි බිඳි හරි තියෙනවද ඒකේ? නැහැ. ඉතුරුවක් නැතුවම අවසන්. පෙර නොතිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම අවසන්. දැන් හැබැයි අවසන් වෙච්ච බව දන්නේ නැහැ. එයා දැක්කේ බල්ලෙක්නේ. දැන් ගහ යටට ඇවිල්ලා සිහි කරනකොටත් එයාට සිහි කරගන්න ළිඳේ ඉන්න බල්ලෙක් වනේ සිහි කරගන්නේ. දැන් එතනත් එයාට බල්ලෙක් ඉන්න. දැන් හොඳයි, ඒ සිහි කරගත්ත බල්ලා ආපහු බලන්න කියලා ළිඳට එබෙනකොට ආපහු ඒ බල්ලට නම් ඒ බල්ලම හම්බ වුණා. හැබැයි ඇත්තනම් දැන් ආපහු එබුණු නිසා මහටගත්ත ඡායාවක් වෙනුණානේ නේද? පෙර ළිඳට එබුණු නිසාම ඡායාවක් හටගත්තා. ළිඳෙන් එහාට යනකොට ඒ ඡායාව ඉතුරුවක් නැතුවම අවසන්. දෙවනුව මනෝමයෙන් හිතෙන් සිහි කරගත්ත දේට රැවටිලා ආපහු ඇවිල්ලා බලනකොට දෙවනුව එබුණු නිසාම ආපහු ඡායාවක් හටගත්ත අය රැවටුණා. එතකොට දැන් බලන්න, බල්ලා පළමුව රැවටෙනකොට තිබිච්ච ඡායාව ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. දැන් ආපහු එබුණු නිසාම ආපහු එහා සමාන ඡායාවක් හටගෙන බල්ලා බල්ලෙක් හම්බ වෙනවා. නිකන් නෙමෙයි, ඉස්සෙල්ලා හිටි බල්ලා මේ හම්බ වෙන්නේ. අපිත් ඕකම තමයි කරන්නේ. අපිටත් ඔය වගේම ඡායා මාත්‍රයක් හම්බ වෙනවා, ඈත් රූපයක් විදිලා. එතකොට අපි අහවල් දේ දැක්ක, අහවල් දේ ඇහුණා කියලා අපද යම් උපකල්පනයක් කරනවා. දැන් ඊළඟට අපි ඈතට ගිහිල්ලා හවල් දෙයක් දැක්කනේ අද. අද උදේට දැක්කේ මේ වගේ එකක්නේ. දැන් දැකපු දේවල් සිහි කරගන්න තියෙන. දැන් ඕන්නම් යන ගමන් ගිහිල්ලා බලන්නත් බැරි දේවල්. බලනකොට පෙනේ. හැබැයි උදේ දැකපු එක නම් නෙමෙයි. උදේ දැක්කේ මොකද්ද? ඇත රූපයන් නිසා උපන් ඡායාව. දැනුත් ඇයි රූපය ගැටුනොත් ආපහු ඡායාවක් පෙනේ. හැබැයි අපි ඒ ඇතුළත ඇත්ත නොදන්න කම නිසා මෙහි තියෙනකම පෙනුන නිසා උදේ දැකපු එක මේ තාමත් තියෙන. උදේ දැකපු එක තාමත් පේනවා කියන තැනක අපි ඉන්නවා. ඉතින් එහෙම තියෙනවා ඉන්නවා කියන මිත්‍යාව අපි ළඟ යෙදෙන තාක්කල් තියෙන දෙයක් පෙනුනේ, තියෙන දෙයක් ඇහෙන්නේ, තියෙන දෙයක් දැනෙන්නේ කියන මේ මිත්‍යාවෙන් යුක්ත වෙන තාක්කල් අපට බෑ කර්ම සංස්කාරයන්ගෙන් පුඤ්ඤ අපුඤ්ඤ ආනිඤ්ඤ ආදී කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාරයන්ගෙන් මිදෙන්න. එතකොට යම් දවසක බල්ලා දැක්කොත් දැනගත්තොත් දෙයනේ මම රැවටිලා තියෙන්නේ මගේම රූපයට කියලා, මානසාම හටගත්ත ඡායාවට කියලා, ඡායාව මගේ කයට අයිතිත් නෑ, ළිඳේ වතුරට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ. ආලෝකේ නැත්තම් වතුර නැත්තම් බල්ලා ඉබුනේ නැත්තම් ඡායාවක් හම්බ වෙන්නේ නැද්ද? හැබැයි ඡායාව මේ හේතු එකකටවත් අයිතිත් නෑ. එතකොට මේ ඡායාව දකින්න විතරමයි පුළුවන්. එතකොට දැන් බල්ලා දැනගත්තා නම් මේ හේතු නිසා හටගත්ත ඡායා මාත්‍රයක් තියෙන්නේ කියලා, මේ හේතු නැති වෙනකොට මේ ඡායා මාත්‍රයේද නැතු වෙනවා කියලා නෝනක් උපන්නොත් බල්ලලින් කටින් එහාට එනකොට බල්ලට සීකරන ළිඳේ බල්ලෙක් ඉන්නවා කියලා සීකරන දෙයක් ඉතුරු වෙයිද? නෑ. එහෙනම් දැන් බල්ලා දන්නවා බල්ලෙක් හිටියා නෙමේ ළිඳේ. මේ ඉබුණු නිසාම මෙහෙම ඡායාවක් හටගත්තා. ඒ ඡායාවද දැන් ඉතුරුක් නැතුවම නිරුද්ධයි. දැන් එයාට සිහි කරගන්න තැනත් සිහි කරගන්නවා නම් සිහි කරගන්න තියෙන්නේ ඡායාවක් හටගෙන නිරුද්ධ වුණා. උප්පාද වයි ධම්මින උපජ්ජිත්වා නිරුද්ධත්‍ය. අපි ওই මලකෙවල් වල හැමදේම කියන්නේ ඒක තමයි ඔය. එතකොට හටගෙන නිරුද්ධ වුණා. ඉපදිලා වැය වුණා. එතකොට ඉපදිලා මැරුණා හටගෙන වැය වුණා නම් ආපහු යන්න පුළුවන්ද බලන්න? අපෝ යන්න ඕනද බලන්න? නෑ. එහෙනම් දැක්කා දැක්කා විතරමයි. එහෙනම් ඔන්න ওই විදිහෙන් ඉන්න බලන්න. එතකොට අවිද්‍යාව දුරු වෙලා සංස්කාරත් දුරු
වෙනවා. ස්වාමීන් වහන්සේ අනිමිත්ත සමාධිය ගැන විස්තර කරුණු මැනව.
අනිමිත්ත සමාධිය ගැන විස්තර කරන්න කියන්නේ අනිමිත්ත සමාධියට ඉස්සෙල්ලා අපි අහලා බලමු නිමිත්ත සමාධිය මොකද්ද කියලා. නිමිති සහිත සමාධි, නිමිති නැති සමාධි, නිමිත්තක් නැති සමාධි. චේතෝ විමුක්ති තුනක් තියෙනවා. අනිමිත්ත, ශුන්්‍යත, අප්පනිහිත. අනිමිත්ත, අප්පනිහිත, ශුන්්‍යත. ඒ කියන්නේ මේ චේතෝ විමුක්ති තුන හම්බ වෙන්නේ අපි වඩන භාවිතා කරන මගට සාපේක්ෂව. අනිත්‍ය බහුල කොට වඩන යෝගාවචරයාට අනිමිත්ත චේතෝ විමුක්තිය. දුක ප්‍රකට කොටගෙන මූලික කරගෙන වඩන යෝගාවචරයාට අප්පනිහිත චේතෝ විමුක්තිය. අනාත්ම බව මූලික කරගෙන වඩන යෝගාවචරයාට ශුන්්‍යත චේතෝ විමුක්තියත් ලබන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔයයි තියෙනවා තවත් ප්‍රභේද. අන්‍ය ශාසන හා මේ ශාසනය අතර වෙනස්කම් දක්වපු තැන් තියෙනවා. අන්‍ය ශාසනවලත් ඔය අප්‍රමාණ චේතෝ විමුක්ති වගේම තියෙනවා. හින්දු දර්ශනය තුළ බ්‍රාහ්මණ ආගම තුළ ඔය අලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි ශාස්ත්‍රවරුන්ගේ දර්ශනයන් තුළ අපේ ශාසනය විතරක් නෙමෙයි අනිත් ශාසනවලත් මේ අපමාන චේතෝ විමුක්තිය දස දිසාවටම මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව වඩපු යෝගාවචරය ධ්‍යානලාභී ඉඳලා තියෙනවා. එතකොට ඒ ශාසනවලත් එහෙම වැඩුවා මේ ශාසනෙත් එහෙම වඩනවා කියන නියමයක් නැහැ. දැන් සමහර අවස්ථාවන් තියෙනවා බුද්ධ ශ්‍රාවකයෝ පිණ්ඩපාතයට යන්න කාලයේ වෙලාව ඉතිරි නම් තව වෙලාව තියෙනවා නම් ඔය අන්න ශාස්ත්‍රවරුන් කරා ගිහිල්ලා සාකච්ඡා කරනවා. ඉතින් එහෙම තැන්වලදී සමහර ශාස්ත්‍රවරු කියනවා අපේ අනුශාසනාව අපේ ඉගැන්වීම දස දිසාවට තරක් නැතුව මෛත්‍රිය වඩන්න කරුණාව වඩන්න මුදිතා වඩන්න උපේක්ෂාව වඩන්න. ඉතින් අපි ඒ විදිහට වඩනවා අපේ ශ්‍රාවකයොත් වඩනවා. ඉතින් ශ්‍රමණ බවත් ගෞතමියොත් කියන්නේ ඒ ටිකමයි. එයාගේ අනුශාසනාවේ අපේ අනුශාසනාවේ මොකද්ද වෙනස කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා එක පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. නිහඬව උන්වහන්සේලා ගිහිල්ලා සවස් කාලේ බුදුරජාණන් වහන්සේට මතක් කළාම උන්වහන්සේ මේ දෙකේ වෙනස පෙන්වලා දෙනවා. මේ ශාසනයේත් එහෙම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වඩනවා තමයි. හැබැයි අපිත් වඩන්නේ අන්‍ය ශාසනවලට සමානව නම් එහෙනම් අපි ඒ ශාසනයේ මේ ශාසනයේ වෙනසක් නැහැ. හැබැයි ඒ ශාසනයේ මේ ශාසනයේ වෙනසක් තියෙන්න ඕන. ඒ වෙනස උන්වහන්සේ පෙන්වන්නේ විවේක නිස්සිතං විරාග නිස්සිතං උත්සග්ග පරිණාමේ. විවේකයේ ඇසුරකොට විරාගයේ ඇසුරකොට නිවනට අරමුණක් කොට නිවනට නැමුණක් කොටයි අපි මෛත්‍රිය වඩන්නේ. දැන් අපට ද්වේෂය තරහව කියන නීවරණ ධර්මයේ ඇති වුණාම අපි ඒක යටපත් කරගන්න හදන අපේ ගමනට බාධාවක් නිසා. මොකද අපිට ඉලක්කයක් තියෙන යා යුතු තැන අර අවිද්‍යාව යෙදෙනු තැනින් නිදහස් වෙන්න. එතනට යන ගමනට මේ නීවරණය මේ ව්‍යාපාදයේ තරහව බාධකයක්. ඒ බාධකයාවහම අපි නිවන අරමුණ කියන අතහරින්නේ අපි එතනටයි යන්න ඕනේ. නමුත් දැන් මේ බාධකය තියෙද්දී යන්න බෑනේ බාධකේ බිඳ ගන්න ඕනේ. අපි මේ බාධකයේ දුරු කිරීම සඳහා මේක වඩනවා. හැබැයි අපි මේක වඩන්නේ අප්‍රමාණ චේතෝ විමුක්තියක් වඩාගෙන මේ ධ්‍යානය උපදවා ගැනීම අපේක්ෂාවෙන් නෙමෙයි. විවේකයේ ඇසුරකට විරාගයේ ඇසුරකට නිරෝධයේ ඇසුරකට වස්සංග පරිණාමේ නිවනට නිවනට අරමුණු කරගෙන නිවනට අරමුණක් කොටගෙන නිවනට නැමුණක් කොටගෙන. එතකොට ඒ ශාසනයේ මේ ශාසනයේ වෙනස මේක තමයි. අපිත් වඩනවා තමයි. හැබැයි අපි වඩන්නේ මේකෙන් විමුක්තිය බලාගෙන නෙමෙයි. අපි මෛත්‍රිය වඩලා කරුණා වඩලා මුදිතා වඩලා උපේක්ෂා වඩලා ඒකෙන් විමුක්තියක් අපේක්ෂා කරන්නේ. ඒකෙන් අපි අපේක්ෂා කරන්නේ මේ නිවනට යන ගමන් මගට බාධාවක් මේ නීවරණය. මේ ව්‍යාපාද නම් වූ නීවරණය සංසිඳුවා ගත්තේ නැත්නම් මේ ඇත්ත ඇති සතියෙන් දකින්න බෑ. ඇත්ත ඇති සතියෙන් දකින්න තියෙන බාධකයක් නිසා ඒ බාධකය සංසිඳුවාගෙන ඇත්ත ඇති සතියෙන් දැකීමේ ඒ නුවණින් දැකීමේ කැමැත්ත ඇතිව ඒ බාධකයේ මැඩලීම සඳහා භාවිතා කරනවා. එතකොට ඒ විදිහෙන් මේ චේතෝ විමුක්ති පිළිබඳව කළ ඉගැන්වීම් පිටකේ සඳහන් වෙනවා දකින්න තියෙනවා. ඉතින් කොහොම හරි මේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන චේතෝ විමුක්ති කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒත් වැරදි විදිහට එපමණ තැනකට ඇවිල්ලා වුණත් වරදින්න පුළුවන් ඉඩ තියෙනවා. දැන් සමහර කෙනෙකුට අනිමිත්තයි. අනිමිත්ත බව නිමිත්තක් වෙලා. තේරුණාද මම මේ කියන එක? සියල්ලෙන්ම අනිමිත්තයි. කිසිවක් නිමිති වශයෙන් ගන්නෙ නෑ. හැබැයි ඒ අනිමිත්ත බවම නිමිත්තක් වෙලා. දන්නෙම නෑ. ශුන්‍යතයි, සියල්ලෙන් ශුන්‍යයි. ශුන්‍යත භවින් අශුන්‍යයි. නේද? එහෙම පවා වරදින්න පුළුවන්. එතකොට අපට කිසි විදියකින් වරදින්නේ නෑ. අපි කොතනටද යන්නේ, කොතනද පිහිටලා ඉන්න ඕන තැන කියන ඉලක්කය අපට තියෙනවා නම් අපි ඒ තාක් අපි දන්නවා මේ මොනව ආවත් අවශ්‍යතාවය මෙන්න මේ දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම කියන තැනින් අවසන් වෙන තැනකටයි අපිට ඉන්න ඕන. ඊට මෙහෙන් මොන ප්‍රණීත බවක් දෙනුනත්, මොන හිස් බවක්, ශුන්‍යත බවක් දෙනුනත්, මොන ආලෝක නිමිති පෙවුනත්, මොන ප්‍රභාස්වර බවක් ඇති වුණත් අපට වැඩක් නැහැ. අපේ අවශ්‍යතාවයේ අතනයි තියෙන්නේ කියන ඉලක්කය තියෙන කෙනා ඉදිරියට යන්න බලනවා. හොඳයි. දැන් එහෙනම් වෙලාවත් හරියට නේද? එහෙත් ඉතින් අපි ඒ ගැන ටිකක් කතා කරන්න කලින් අපිට වෙලාවක ඉස්සර තියෙනවා. ඒකමාරක් විතර තියෙනවා නේද? අපි එහෙනම් ටික වෙලාවක් භාවනාවක යෙදිලා ඉමු. ආනාපාන සතිය වගේ තමන්ට පුරුදු මෛත්‍රී, අසුභ, මරණ සති වගේ කර්මස්ථානයක යෙදිලා ටිකක් හිතත් දැන් වෙහෙසට පත් වෙලා ඉන්නේ මේ ධර්මයට සවන් යොමලා නික සංසිඳෙන්නත් එක්ක ටික වෙලාවක් පැය භාගයක් අනියතනයක් වෙලාවක් තමන්ට පුරුදු කැමති තමන්ගේ හිත නිවෙන සංසිඳෙන මොනයම් හෝ කර්මස්ථානයක භාවනාවක ටික වෙලාවක් යෙදිලා ඊට පස්සේ මම අලුතෙන් අර අහගත්ත ධර්මයේ තහවුරු වෙන ආකාරයට කරන භාවනා ක්‍රමයක් කියලා දෙන්න. දැන් එහෙනම් අපි ටික වෙලාවක් කවුරු භාවනාවක යෙදෙමු. අපි ඒ සඳහා උපකාරයක් හැටියට තුනුරුවන්ට වැඳ සමාකරවා ගනිමින් ටික වෙලාවක් බුදු ගුණ භාවනාව සඳහා යොමු කරවන්නම්. ඉන්පස්සේ මේ භාවනාවම හෝ ආනාපාන සතිය හෝ වෙන කිසියම් අරමුණකට කර්මස්ථානයකට හිත තබාගෙන ටික වෙලාවක් භාවනාව යෙදෙමු. එහෙනම් දැන් අපි ජීවමාන වූ බුදුරජාණන් වහන්සේම අපි ළඟින්ම අපි සමීපයෙන්ම වැඩ ඉන්නවා කියන හිත ඇති කරගෙන උන්වහන්සේ අපි ළඟම වැඩ ඉන්න ආකාරය හිතින් දැర్శණය කරගෙන අර අපි එක මායික හඳුරු කෙනෙක් කිව්වලුනේ උන්වහන්සේ නරක දේ වුණත් හොඳ වෙලාවකුත් තියෙනවා කියලා නේද? ඒ වගේ දැන් හිතින් දැర్శණය වෙන එකේ වැරද්දකුත් තියෙනවා. නමුත් ඒක අපිට හොඳට යොදා ගන්න පුළුවන්. දැන් අපිට බුදුහාමුදුරුවන්ගේ හිතෙන් දැర్శණය කරගන්න පුළුවන්. එතකොට ඒකේ වැරද්දකුත් ඇති. අපි ඒව නිවැරදි කරගනිමු. නමුත් අපට දැනට හිත සංසිඳුවා ගන්න, ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් වෙන් කරවා ගන්න, ශ්‍රද්ධා ගුණය ඇති කර ගන්න ඒ දර්ශනයේ බොහෝ උපකාර වේවි. ඉතින් ඒ සිතින් ඒ දර්ශනය ඉතින් ඇති කරගෙන අපි උන්වහන්සේට සිය සද්ධර්මයට මහා සංඝරත්නයට වැඳ නමස්කාර කරමු මේ විදිහෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජා වේවා ජීවිත පූජාවෙන් මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමී භාග්‍යවතුන් දේශනා කොට වදාලා වූ නවලෝතුරා ශ්‍රී සද්ධර්මයට මේ ජීවිතය පූජා කරමි ජීවිත පූජාවෙන් මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ආර්ය ශ්‍රාවක ජීවිත පූජාවෙන් මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අනන්ත සසර පටන් ගතවන මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන් දොරින් සිදුනා වූ මට සමාව ලැබේවා මට සමාව ලැබේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් දුරු කළ හෙයින්ද රහසින්වත් පවු නොකරන හෙයින්ද සංසාර චක්කයේ අර සිඳලු හෙයින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත් පූජා සියල්ලටම සුදුසු වන හෙයින්ද අරහං නම් වනසේක අරහං නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ සම්මා සම්බුද්ධ අසලොත් චරණ ධර්මයන්ගින් යුක්තවන හින්ද විඤ්ඤා චරණ නම් වනසේක විද්‍යාචරණ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ අප්‍රමාණ භාවනාව ගැන කතා කරනකොට ඒක මහ ගැඹුරු විෂයක්. මේ භාවනාව විවිධ අරමුණු ඔස්සේ වඩන්නට භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක්. නොයෙක් ඉලක්කයන් ඇති කරගෙන මේ හිත වඩන්න පුළුවන්. හැබැයි අපි කතා කරන්නේ, අපි වඩන්නේ, අපි භාවිතා කරන්නේ වෙනත් ලෞකික අපේක්ෂාවන්ගෙන් යුක්තව නොවේ. අපි බෞද්ධයන් හැටියට අපේ බලාපොරොත්තුව ඒකාන්ත නිවනම විය යුතුයි. එනිසා නිවන අරමුණු කරගෙන කරන භාවනාව කුත් තියෙනවා. ඉන් පරිබාහිර වෙනත් වෙනත් අවශ්‍යතාවයන් නිසා භාවනාවේ පින්කමක් වෙනුවෙන් කායික මානසික ප්‍රබෝධය උදෙසා කායික මානසික ආතතිය පීඩනය සංසිඳවා ගැනීම උදෙසා කායික මානසික රෝග නිවාරණය සඳහා වෙනත් වෙනත් දැනීම් හැකියාවන් දක්ෂතාවයන් ධ්‍යාන ඍදි දක්වා විශේෂතාවයන් ඇති කර ගැනීම සඳහා ලෝකයේ අය භාවනාව භාවිතා කරනවා. අපි භාවනාව ගැන කතා කරන්නේ ඒ බඳු අරමුණු වල ඉඳගෙන නෙමෙයි. නිවන කියන අරමුණ දිහා බලාගෙනයි. එනිසා අපි භාවනාව ගැන හොයන්න ඕන. ඒ වෙනුවෙන් ඒ අරමුණට උපකාර පිණිස. එතනදී අපි දැනට කරන මේ කර්මස්ථාන භාවනා සියල්ල ඒ වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. ඒවත් හරින්න ඕනේ නෑ. හැබැයි අපිට අර අවසාන ඉලක්කය හොඳට පැහැදිලි කරගෙන ඒ වෙනුවෙන්. මොකද ඒ තැන දකින්න බෑ චිත්ත සමතයක් නැතුව. නුවණින් වරදින්න නැතුව එතන දකින්න පුළුවන් වෙන්නේ සිත සමාධිමත් වුණු. සිත සමාධිමත් වෙන්නේ සීලයක පිහිටියොත්. එතකොට සීලයක පිහිටලා සමතකමටහන් වඩමින් සමාධියේ වඩමින් ප්‍රඥාවෙන් නුවණින් අර අහගත්ත ඇත්ත ඒ ආකාරයෙන් දකින්න ඕන. ඒ ආකාරයෙන් ඇත්ත ඇති සැටියෙන් සිතන්න විමසන්න ඕන විදර්ශනා කරන්න ඕන. මේක තමයි කළ යුතු සමස්ත වැඩපිළිවෙල. අපි කෙටි කරලා ගත්තොත් එතනදී අපට සීලය කියන තැනදී අපි ශික්ෂා පද වශයෙන් නොඑක ආකාරයෙන් ඒක විස්තරණය වුණත් සීලය කියන ක්‍රියාවෙදිත් ප්‍රතිපදාවෙදිත් අපට තියෙන්නේ හිත හදනවා කියන එකමයි. ඒ කාය වාක් මේ ద్వාරයෙන් ඇතිවෙන අකුසලයට හේතුව මූලය සිතම වෙනවා. සිත බොහෝය කියලා කියනවා. කුමන සිතක්ද දුසිල් භාවයට අකුසල භාවයට හේතු වෙන්නේ? අලෝභ සිත, ලෝභ සිත, ද්වේෂ හිත, මෝහ හිත. මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා. ක්‍රියාව අකුසල් කරන්නේ සිත දූෂිත වුණු. එතකොට අපිට සීලය රකින්නවා කියලා රකින්න තියෙන්නේ, ශික්ෂාපද රකින්නවා කියලා රකින්න තියෙන්නේ හිත. හිත දූෂිත වෙන්න නොදී පවත්වන එක. හිත දූෂිත වෙන්න නොදී වළක්වනවා කියනකොට ලෝභ දේශ මොහයන්ගෙන් හිත ඉවත් කරගන්න එක. මේ ලෝභ දේශ මොහයන්ගෙන් හිත ඉවත් කරගෙන හිත පිරිසුදුව පවත්වන්න නම් ඒ සඳහා ඕන කරන්නේ චිත්ත භාවනාව. ඒ නිසා මේ ශාසනයේ සමාධිය සීලය කෙලවර කොට පවතිනවා. සීලය සමාධි සංවත්තනිකයි. සීලය අවසන් වෙන්නේ කොතනින්ද? සමාධියෙන්. එතකොට අපට සමාධිය වඩන්න කියලා අමුතු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. සීලය සම්පූර්ණ කරන්න. සීලය සම්පූර්ණ කරනවා කියලා කරන්න තියෙන්නේ හිත රකින එක. එතකොට දැන් අපට නුවණක් දැනුමක් තියෙන්න ඕන. සීල සමාධි කියන දෙකම එක කාරණාවෙන් සිද්ධ වෙනවා. කුමක් රැක්කොත්ද? සිත රැක්කොත්. කුමකින්ද හිත රකින්න ඕන? ලෝභ දේශ මෝහයන්ගෙන්. ඒක තව ටිකක් එහාට ගියොත් පංච නීවරණයන්ගෙන්. ලෝභ දේශ මෝහයන්ගෙන්, නීවරණයන්ගෙන් හිත නිදහස් කර ගැනීම සඳහා උත්සාහවත් වෙනකොට මෙහි සීලයත් සම්පූර්ණ වෙලා සීලය සමාධියෙන් කෙලවර වෙනවා. සමාධියත් ලැබිලා සමාධිමත් හිත අවසානයේ නෙමෙයි. ධ්‍යානයේ සමාපත්තිය මේ ශාසනයේ අවසානයේ නෙමෙයි. අන්‍ය ශාසනවල සමාපත්තිය කෙලවර අවසානයේ. මේ ශාසනයේ මැද ඒ සමාධිමත් හිතෙන් ඊළඟට ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. ඇත්ත ඇති සැටියෙන් දකින ප්‍රඥාව වඩන්න ඕන. ඒ නිසා හිත වැඩීමයි ප්‍රඥාව වැඩීමයි කියලා භාවනාවේ අවස්ථා දෙකක්. චිත්තං පඤ්ඤං ච භාවය. චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියලා භාවනා දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ අනුපිළිවෙල බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර ධර්මවල දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේ ඝනක මොග්ගල්ලාන වගේ සූත්‍රයක් ගත්තොත් තව සූත්‍ර බොහෝ තියෙනවා. මේ සූත්‍රය ගත්තොත් ඒක තියෙන මේ අනුපිළිවෙල දක්වලා. ඉස්සෙල්ලාම අපිට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරේ පිහිටන්න කියලා. කියන්නේ ඔබට නම් පංචශීලයේ නිති පංසිල් පොහොය අටසිල් පංචශීලයේ හෝ අටශීලයේ පිහිටන්න ප්‍රාතිමෝක්ෂ සංවරේ පිහිටියා වෙනවා. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙන්න පුළුවන් වෙන්නේ ඊළඟට තැන උදව් කරගත්තොත්. ඊළඟට කියනවා ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. ඉන්ද්‍රිය අසංවර වුණොත් පුළුවන්ද ශික්ෂාපද රැකගන්න? එහෙනම් ප්‍රාතිමෝක්ෂ සංවරයේ ශික්ෂාපද ටික රැකෙන්නේ ඉන්ද්‍රිය සංවර වුණොත්. ඒ නිසා දෙවනුව අපට කියනවා ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. ඉන්ද්‍රිය කියලා කිව්වේ චක්ඛු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ඝානේන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේන්ද්‍රිය. එහේ කනනාසය, දිවකය, මනස අපි තීරණ විදියකින් කිව්වා. මේ ටික පාලනය කරගන්න කියලා කියනවා. අන්න ඒ ටික පාලනය කරගත්තාම එයාට කියනවා ඊළඟට ආහාරයෙහි පමණ දැනගන්න කියලා. මේ සිව්පස පරිහරණය නුවණින් කරන්න කියනවා. සිව්පස පරිහරණය නුවණින් කරන්න පුළුවන් වුණොත් විතරයි ඉන්ද්‍රිය රැකෙන්නේ. සිව්පස පරිහරණයේදී ඒක නුවණින් බලලා කරන්න බැරි වුණොත් එයාට ඉන්ද්‍රිය රැකෙන්න බැහැ. ඉන්ද්‍රිය රැකෙන්න බැරි වුණොත් ප්‍රාථමික ශික්ෂාපද රැකෙන්නේ. ඒ නිසා තුන් වෙනුව කියනවා සිව්පසයේ චීවර පින්න පාසේ නාසන ගිලානපත් ඇඳුම් පළඳුම් ආහාර නිවාස වේදේ පරිහරණය නුවණින් කරන්න කියලා. ඥාන සංවරය. ඊළඟට එහෙම පාලනයක් ඇති කරගත්ත කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් මහණ නිදිවැරීමෙහි පුරුදු වෙන්න කියලා. දවස 30ම දවසකට රාත්‍රී යාමය, පූර්ව යාම, මධ්‍යම යාමය, පස්චිම යාමය කියලා තුනකට බෙදලා මධ්‍යම යාමයේ විතරයි නිින්ද පණවන්නේ. ඒ කියන්නේ රාත්‍රී 10 ඉඳලා 2 වෙනකම්. මේ කාලයේ විතරක් සිහියෙන් දකුණු ඇලෙන් සිංහසෙයියාවෙන් නිදා ගන්නවා. 2 වෙනකොට අවදි වෙන අදහස. එතකොට ඒ ඉතිරි මුළු කාලයම දැන් නිින්ද දුරු කරන්න පුරුදු කරනවා. තුර නිකම පුරුදු කරන්න බෑ. ඒවට යෙදෙන්න අර චිත්ත භාවනා ක්‍රම, බුදුගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති මොනවා හරි ඒක පුරුදු කරන්න ඕන. අන්න ඒ ටිකක් පුළුවන් කෙනාට බුදුහාමුදුරුව දේශනා කරනවා දැන් මහණ සති සම්පජඤ්ඤයෙන් ඉන්න. දැන් සති සම්පජඤ්ඤයෙන් පුරුදු කරන්න කියලා කියනවා. ඔන්න බලන්න මේක මං කියන එකක් නෙමෙයි, මේ සූත්‍රයේ තියෙන බුද්ධ වාචිතයක් වෙනවා. සති සම්පජඤ්ඤය සිහි නුවණ, සිහි නුවණින් කටයුතු කරන්න කියන දැන් නින් අවදි වෙච්ච වෙලාවේ ඉඳලා නිින්ද යනකම් කරන හැම කටයුත්තක්ම සිහි නුවණින් යුක්ත වෙන්න කියලා කියනවා. ඉතින් අද දවසේ මේ සිහි නුවණ කියන එක විවිධ අර්ථකථන ඇති. බොහෝ වෙලාවට අපි දකින්නේ මේ සිහිය වැඩිම සිහිනුවන කියන එක නිවන් මඟ හැටියටම තමයි අද අපේ කර්මස්ථාන දක්වන ආචාර්යයන් වහන්සේලා පෙන්වන්නේ. හැබැයි මේ සූත්‍රය ඉතාමත්ම පැහැදිලි. ඒ සති සම්පජඤ්ඤයනොත් කටයුතු කරන්න පුරුදු වෙච්ච කෙනාට කියනවා මහණ දැන් යන්න අරන්නට, රුක් මුල් වලට යන්න, ශූන්‍යාගාරයට යන්න. දැන් ගිහිල්ලා සම්මා දුක්ඛක්ඛය ගාමිනී, මනාකොට දුක් ගෙවෙන, මනාකොට දුක ගෙවෙන උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන්, උදේවැය දක්නා නුවණින් යුක්ත වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ස්කන්ධයක්, ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නැතිවීම බලන්න කියලා කියනවා. ඒ කිව්වේ අපි අර උදේ කතා කළා ඇහැයි රූපයයි රූප ස්කන්ධයට, චක්කු විඥානයේ විඥාන ස්කන්ධයට, චක්කු සම්පස්සේනට ගන්න වේදනා වේදනා ස්කන්ධයට, රූප සංඥාව සංඥා ස්කන්ධයට, රූප සංචේතනා සංකාර ස්කන්ධයට. ඒ ස්කන්ධ ඇති තැන අපට යමක් හදලා තියෙනවානේ, ස්කන්ධ ටික වැය කරලා දකින්න නේද. එතකොට ස්කන්ධය ටිකක් ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නැතිවීමත් මේක තමයි මනාකොට දුක් ගෙවන සම්‍යක් ප්‍රඥාව. මතක තියාගන්න විදර්ශනාව කියන්නේ වෙන මොනවාක්වත් නෙමෙයි. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනා ඥාන. විපස්සනා ඥාන කියලා කියන්නේ අන්න ඒ වර්තමානයේහි ඇත්ත. වර්තමානයේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, වර්තමානයේ ඇත්ත. හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වී යන ආකාරය ඉස්සෙල්ලා සිටින් මෙනෙහි කරනවා. ඊළඟට අර මුල සම්පූර්ණ නිසා යාට පහසුවෙන් ඒක දකින්න එහි පිහිටන්න පුළුවන්කම තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්පූර්ණම නිවන් මඟ කෙටි කරලා කළ දේශනාවක්. එතකොට අපිට කියලා අමුතු එකක් වෙන්නේ නෑ, අපටත් ඔය ටිකම තමයි තියෙන්නේ. එහෙනම් දැන් අපටත් ඔය වැඩපිළිවෙලින් පිටපණින්න බෑ. අපට පුළුවන් මට්ටම කොතනද කියන එක අපට තීරණය කරගන්න පුළුවන්. නමුත් මේ අනුපිළිවෙල වෙනස් කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ පිළිවෙල හඳුනාගෙන යා යුතු වෙනවා. හැබැයි අපි පැහැදිලිවම මතක් කළා ඒ අනුපිළිවෙල අපට හම්බ වෙන්නේ අර අසාගත යුතු දේ දැනගත යුතු දේ දැනගැනීමෙන් අනතුරුවයි කියලා. දැන් ඒක දැනගත්ත කෙනාට මේ දකින අහන දැනෙන දැනගන්න හැම තැනකම අපි ප්‍රමාදයි. මේ ආයතනයට අරමුණු ලැබෙන හැම තැනකම අපි ප්‍රමාදයි. ප්‍රමාදයි කියලා කියන්නේ මලවුන් වෙන්නේ. යේ පමත්ත යතමත. ඒ කියන්නේ අපි නැවත නැවත මැරෙන්න, නැවත නැවත උපදින්න කරුණු තමයි ඒ ප්‍රමාද වෙන හැම තැනකම සකස් වෙන්නේ නේ, කර්ම සකස් වෙන්නේ. එතකොට දැන් මට ඕන ඉස්සෙල්ලාම මෙන්න මේ විපතින් බේරිලා ඉන්න සුරක්ෂිත තැන. යම් තරමකට හරි මේ විපතින් මිදිලා ඉන්න ආරක්ෂිත භූමියක් ඕන. අන්න ඒ ආරක්ෂිත බිම අපි ඉස්සෙල්ලාම හඳුනගන්න. කොයි දේත් අපට කරන්න පුළුවන් වෙන්නේ ආරක්ෂිත තැනක සුරක්ෂිත තැනක පය පිහිටවා ගන්න පුළුවන් වුණොත්. අනාරක්ෂිත තැනක ඉඳගෙන අපට සටනක් කරන්න බෑනේ. දැන් මාරයත් එක්ක සටනක් නේ තියෙන්නේ. ඒ සටන කරන්න නම් හොඳ තැනක සුරක්ෂිත තැනක පිහිටන්න ඕන. අන්න ඒ සුරක්ෂිත තැන පිහිටන්න අපි හඳුනා ගන්න ඕන ඒ ආරක්ෂිත භූමිය, ඒ සුරක්ෂිත තැන මොකද්ද කියලා. අන්න ඒ තැන හඳුනා ගන්නකොට අපට ලොකු බලයක්, ලොකු ශක්තියක්, ලොකු රැකවරණයක් වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා, සිහිය පිහිටුවා ගත යුතු තැන, සිහිය පිහිටවා ගන්න පුළුවන් වුණොත්. එතකොට කොහේ කොහේ හරි සිහිය පිහිටවන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටවා ගත යුතුයයි දේශනා කළ තැන. සිහිය පිහිටවා ගත්තොත් ඒක තමයි ආරක්ෂිත බිම. මාරයාට අපට පහර දෙන්න බැරි ආරක්ෂිත බිම වෙනවා ඒක. එනිසා අපි නිවන් මාර්ගයට බැස ගන්නකොට පළමුවෙන්ම මෙන්න මේ සති නිමිත්ත කියන එක හඳුනා ගන්න ඕන. ඒක ගැනත් නොයෙක් නොයෙක් සංවාද විවාද ලෝකේ තියෙනවා. ලෝකේ තියෙන සංවාද විවාද අපට පළක් නැහැ. අපි බලන්න ඕන බුදුහාමුදුරුවෝ එහෙම දේශනාවක් කරලා තියෙනවද? එහෙම දේශනාවක් කරලා තියෙනවා නම් කොහේද? කොතනද ඒක විස්තර කරලා තියෙන්නේ? එතකොට අපිට ඊට වැඩි ප්‍රශ්නයක් නැහැනේ තව කවුරු හරි කියන දෙයක් ගැන. එතකොට අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ඒක අපිට ඉතාමත්ම පැහැදිලිව අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨකිත. ඔන්න සිහිය පිහිටවා ගත යුතුයි කියලා පෙන්නලා තියෙනවා. හැබැයි අපි ඕක පටලවාගෙන තියෙනවා සිහිය පිහිටවන්නේ ආස්වාස ප්‍රස්වාසයටයි කියලා. මං ඊයේ පෙරේද ධර්මදේශනාවක් ඇහුවා එක්තරා ස්වාමීන් වහන්සේ නමකගේ. උන්වහන්සේ මාර්ගය මැදුම් පිළිවෙත පෙන්වන ආස්වාස ප්‍රස්වාසයේ. ආස්වාසය එක්කන්තයක් ප්‍රස්වාසය එක්කන්තයක්. ඒ ආස්වාසයටත් නැති ප්‍රස්වාසයටත් නැති මැද අවස්ථාව හිතේ අල්ලගත්තොත් ඒක තමයි මජ්ජිය කියන්නේ. එහෙම දෙයක් එහෙම තැනක් මේ ලෝකෙම නෑ. එහෙම දේශනාවකුත් නෑ. එහෙම භාෂිතයක් නෑ බුද්ධ භාෂිත අතරේ. මෙදුම් පිළිවෙත මොකද්ද කියලා පෙන්නපු දේශනාව වුණ තරම් තියෙනවා. අතීතේ එක්කන්තයක්, අනාගතේ එක්කන්තයක්, වර්තමානයේ මැද. ස්පර්ශේ එක්කන්තයක්, ස්පර්ශ සමුදේ එක්කන්තයක්, ස්පර්ශ නිරෝධයේ මැද. ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක්, බාහිර ආයතන එක්කන්තයක්, විඥානයේ මැද. නාමයේ එක්කන්තයක්, රූපයේ එක්කන්තයක්, විඥානයේ මැද. සක්කාය එකාන්තයක්, සක්කාය සමුදය එක්කන්තයක්, සක්කාය නිරෝධයේ මැද. මේ විදිහෙන් මජ්ජේ මැද දක්වපු තැන් තියෙනවා. අපි ආස්වාසය ප්‍රාස්වාසය කියන තැනින් මෙද හොයන්න යා යුතු නේ. ඒක සතිකමටහන. ඒක සමාධි කර්මස්ථානය. මොකද ඒක බලන තාක් අපි කයේ පිහිටලා ඉන්නේ. ඒක කයටයි අයිති. කය තුල පිහිටලා මෙදුම් පිළිවෙත හම්බ වෙන්නේ නේ. එනිසා බොහෝ දෙනා අදහස් කරනවා ආස්වාස ප්‍රස්වාසයට සිත තැබීම, සිහිය තැබීම, එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසය හැපෙන තැන, ආස්වාස ප්‍රස්වාසය හැපෙන තැන වැලීම තමයි සිහිය පිහිටවීම කියන්නේ. ඒක ඇත්ත නැත්ත විමස ගන්න මම එක තැනක් පෙන්නන්නම්. අදම පුළුවන් නම් මජ්ක්‍ධිම නිකායේ මහා රාහුල වාද සූත්‍රයේ කියවන්න. රාහුල හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් අවවාදයක් ලැබලා පාර අයිනේ ආසන්නයේ තියෙන සෙවණ ඇති ගහක් මුල උන්වහන්සේ පුජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨකිතා. උඩුකය හොඳට ඍජුව තබාගෙන පරිමුඛයේ සිහිය පිහිටුවාගෙන ඉන්නවා. අන්න එහෙම ඉන්න වෙලාවේ පසුපසින් වඩින සරියුත් හාමුදුරුව ගිහිල්ලා රාහුල හාමුදුරුවන්ට කියනවා, රාහුලය ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය බොහෝ ආනිසංසයි. නැවත නැවත වඩන ලද ආනාපාන සතිය බොහෝ උපකාරයි. රාහුල ආනාපාන සතිය වඩන්න. දැන් බලන්න පරිමුඛං සතිම පට්ඨපේත්වා සිහිය පිහිටවාගෙන ඉන්න රාහුල හාමුදුරුවන්ටයි දැන් මේ පස්සෙන් සරියුත් හාමුදුරුව වැඩම කරලා ආනාපාන සතිය වඩන්න කියන්නේ. දැන් ඒක ආනාපාන සති කියන කර්මස්ථානයේට ඒකයි දින සරියුත් හාමුදුරුවන්ට නැවත එහෙම කියන්න අවශ්‍යතාවය වෙන්නේ. එනිසා මේක ආනාපාන සතියට විතරක් නෙවෙයි හැම කර්මස්ථානයකටම පුරුදු කරගත යුතු, පුහුණු කරගත යුතු ආරක්ෂිත භූමිය සති නිමිත්තම වෙනවා. ඊට උපකාර පිණිසයි සැබවින්ම අපි කර්මස්ථාන භාවිතා කළ යුත්තේ. එක මම කියනවට නෙමෙයි, අර අපි උදේ ඉඳලා කියා දෙන්න දහම ගවේෂණය කරන්න පටන් ගත්තොත් මොහොතකට හරි ඒ වරදට නොවැටි රැකෙන්න පුළුවන් තැන කොතනද කියලා, පහසුම තැන කොතනද කියලා Tamanටම තේරෙනවා යම් දවසක. එතකන් ඒ ගැන විමසීමක ඉන්න. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. Tamanගේම අත්දැකීමෙන් Taman බලා ගන්න. එතකොට මෙන්න මේ සති නිමිත්ත හැටියට හඳුන්වන්නේ කොතනද කියන එක අපි අඳුර ගන්න ඕන. මොකද පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්සති සතෝ පස්සති. එතන පෙන්නනවා පළමුවෙන් උඩුකය ඍජුව තබාගෙන සිහිය පිහිටුවා ගන්න කියන. ඊළඟට පෙන්නනවා සෝ සතෝව, ඒ සිහිය ඇතිවම අස්සසති පස්සසති. ආස්වාසි බලනවා, ප්‍රාස්වාසි බලනවා. එතන තියෙනවා සිත හා සිහිය කියන දෙකට කරුණු වේදිලා. සිහිය සති නිමිත්ත. ආස්වාස ප්‍රාස්වාසය සිතින් කරන ප්‍රඥාවෙන් නුවණින් සිතට අයිතිකාරය වෙනවා. ආස්වාසය දැනගන්නවා, ප්‍රාස්වාසය දැනගන්නවා කියන එක විඥානකෘතිය. විජානන්තීති විඥාන දැනගන්නේ විඥානයයි සිහිය නෙමෙයි. විඥාණයෙන් නොනින් දැනගන්නවා ආස්වාස බව ප්‍රසවාස බව. ඒ දැනගන්නේ සිහියෙන් ආසන්නයේ පිහිට ඉඳිමින්. එනිසා සිහිය පිහිටවන්නේ යම් තැනකද ඒ සති නිමිත්ත. ඒ සති නිමිත්තේ පිහිට ඉඳගෙන නොනින් ආස්වාස වන බව ප්‍රාස්වාස වන බව දීර්ඝවද කෙටියෙන්ද ඒ බව නුවණින් දැනගනිමින් ඉන්නවා. ඒක විඥානන ලක්ෂණේ. ඒක සති ලක්ෂණේ නෙමෙයි. සිහියේ ලක්ෂණය අපිලාපන. පිලාපන කියලා කියනවා මොකටද? පාවෙනවා. පිලාපන කියන්නේ පා වෙනවා. දැන් අපේ සිහිය පා වෙනවා. සිහිය පිටවා ගත්තත් ඒක පා වෙනවා ඊට මෙහෙට. දැන් සිහිය කියලා කියන්නේ අපිලාපන. පා වෙන්න බෑ. සිහිය ඉදිරියේ පිහිටා සිටින්නට ඕන ශක්තිමත්. එතකොට තමයි මේ කය ඍජු වෙන්නේ. සිහිය නැතුව ආනාපාන සතිය වඩනකොට මම කියන්නම් ඕනනම් පැහැදිලිව පේන ලක්ෂණයක්. ඒ සති නිමිත්තේ නොබිහිටා ආස්වාස ප්‍රාස්වාසය බලන්න යනකොට අර අස්වැයාගේ ඉදිරියෙන් එල්ලපු කැරට්ටලේ කන්න අස්වැයා ඉස්සරහට පයින්වනේ. ඒ වගේ අපටත් දැනෙනවා ආස්වාස ප්‍රාස්වාසය මේ ඉස්සරහින් තියෙනවා වගේ. අපි තව ටිකක් හොඳට බලන්න ඉස්සරහට නැගෙන. ටිකක් වෙලා යනකොට කෙලින් තිබුණු කය වකුටු වෙලා බලන්න ඉස්සරහට නැමිලා නැද්ද කියලා, බෙල්ල ඇද වෙලා නැද්ද කියලා, කය ඉස්සරහාටම ගිහිල්ලා වකුටු වෙලා. ඇයි? ආස්වාස් ප්‍රස්වාසය අල්ලන්න ගිහිල්ලා. එනිසා අපි ආස්වාස් ප්‍රස්වාසය වඩන්න ඕනේ එක තැනක ඉඳගෙන, ස්ථාවරව ඉඳගෙන. එනිසා සති නිමිත්ත පිළිබඳව හොඳින් හඳුනා ගන්න වේ. විභංග ප්‍රකරණේ ධ්‍යාන විභංගය ටිකක් පෙරලලා බලන්න ඕනේ. සතිපට්ඨානය හොඳට විස්තර කරන තැන කතම් පරිමුඛං කියලා මේක හොඳට විස්තර කරලා තියෙනවා. නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා පතිට්ඨිතා හෝති සුපත්තිත පිහිටියේ වේ, මනාව පිහිටියේ වේ කියලා කියනවා. ඒක ටිකක් හරි අමාරු දෙයක් හඳුනගන්න. හැබැයි හඳුනගත්තට පස්සේ Tamanටම තේරෙනවා මොනතරම් ආරක්ෂිත බිමක්ද මේ කියලා. ඇතිවෙච්ච ඕනම රාග සහිත දේශ සහිත අවස්ථාවක මොහොතකින් ඒ කෙලෙස් සංසිඳව ගන්න පැමිණෙන්න තියෙන ආරක්ෂිතම භූමිය. මේ ජීවිතයේ නිවන් දකින්න බැරි වුණා සති නිමිත්ත වුරු කරලා තිබිච්ච කෙනෙකුට කොහොමටවත් අපායෙ හිමි වෙන්නේ නැහැ. මරණ මොහොතේ මේ පුරුද්ද මත කරගත්තහම ඒකාන්තයෙන් යාට මරණ මොහොතේ එක්ක නිවන එක්ක සුගතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ධර්ම මාර්ගයේ හරියට හඳුනාගෙන වැඩුවොත් මේ ජීවිතේම මඟපල ලබනවා. මේ ජීවිතේ බැරි වුණොත් මරණ මොහොතේ මඟපල ලබනවා කියන මේ ධර්මයේ මාර්ගයේ හරියට හඳුනාගත්ත කෙනාට මරණ මොහොත කියලා කියන්නේ නිවන් දකින මොහොතක් කරගන්න පුළුවන්. ධ්‍යාන සමාධි සමාපatti ලැබිච්ච මොහොතක් වගේ වෙනවා මේ මොහොත. ඒ වගේ පෙන්වනවා බුදුරජාණන් වහන්සේ දෙවනුව ධම්මකතික දේවුරු අතරේ ඉපදෙලා. එහෙම බැරි වුණොත් මඟඵල ලැබෙනවා. එහෙමත් බැරි වුණොත් මතුකල පසේ බුදු වෙලා නිවන් දකිනවා. මේ මඟ හරියට වඩපු කෙනා එහෙමත් බැරි වුණොත් මතු බුදු වෙන බුදුවරු හමුවේ සතර බත ගාතාවක් අහලා බොහොම ඉක්මනින් පහසුවෙන් නිවන් දකිනවා කියලා. එනිසා අපි හරි දේ වැඩිවක් භාවිතා කළොත් කවදා හරි කොයි වෙලාවෙ හරි ඒකාන්තයෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට හිමි කරලා දෙනවා. එනිසා සති නිමිත්ත සතින් උපට්ඨපෙත්ත සිහි පිළිටවා ගැනීම පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා. සීලය රකින්න, සමාධිය වඩන්න, ප්‍රඥාවෙන් කලයුත්ත කරන්න මෙන්න මේ අවශ්‍යතාවය හැම තැනකදීම අපට තදින් දැනෙනවා. එනිසා පුරුදු වෙන්න බලන්න කොහොමද කොතනද පිහිටවා ගන්න කියලා. මම හිතන්නේ ඒ වගේ නම් අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. මේ අය කාලයක් තිස්සේ වඩන, භාවිතා කරන, ප්‍රගුණ කරන, පුහුණු කරන අය නිසා වැඩි විස්තර කළ යුතුයි කියලා හිතන්නේ නැහැ. අවශ්‍යතාවයක් යෙදුනොත් අපි ඒ ගැන කතා කරන්න බලමු. එතකොට යන්න ඒ බඳු තැනක අපි සුරක්ෂිත වුණොත් පිහිටා ඉන්න උත්සාහ කළොත් එතනදී අපට තියෙනවා කමඨහන් වල දෙපැත්තක්. එකක් තමයි සති නිමිත්තේ පිහිටා ඉඳගෙන එය උදව් කරගෙන බොහෝ දේ අපට කරන්න පුළුවන්. නුවණින් කළ යුත්තට පාතබන්න පුළුවන්. විදර්ශනාවට එළඹෙන්න පුළුවන්. හැබැයි අපි සති නිමිත්තේ පිහිටා සිටින්නට සමර්ථ නැත්නම් ඊට මෙහායින් තියෙන සෙසුකමටහන් අපි භාවිතා කළ යුත්තේ සති නිමිත්ත තහවුරු කර ගැනීම සඳහාමයි. බුදුගුණ වැඩුවත් මෛත්‍රිය වැඩුවත් අසුභය මරණ සතිය වැඩුවත් ආනාපාන සතිය වැඩුවත් මොනෝ වැඩුවත් සිහිය පිහිටුවා ගැනීම සති නිමිත්ත ඉලක්ක කරගෙන එයට උපකාර පිණිස භාවිතා කිරීම වඩා සුදුසුයි. එයයි කළ යුත්තේ. මේ කියන දේ හරියටම තහවුරු වෙන්නේ තමන් තමන්ගේ මනසින් මේ කියන දේ ඇත්ත නැත්ත දැකගත්ත දවසට දැනගත්ත දවසට දැනට අහලා තියාගන්න මෙහෙම එකක් කිව්වා කියලා. හේමන්ත පිළිටලා කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. මොකද්ද සති නිමිත්ත කියන්නේ? දැන් ඇත්ත වඩන අය හැටියට කොහොමද ඒ ගැන අදහස් කරන්නේ? මොන වගේ කියලාද හිතෙන්නේ? කොහොමද ඒ ගැන හඳුනාගෙන තියෙන්නේ? මට දැන් එකක් පේනවා. තමන් වඩපු දේ ගැන තාම විචිකිච්ඡාව තියෙනවා කියලා
නේද?
වර්තමානයේ අපට ඉන්න පුළුවන් නම් ඊට වැඩි කල යුත්තකුත් නැහැ. ඒ පච්චුප්පන්නං මජ්ජේ වදම් පිළිවෙතනේ. අපි වර්තමානයේ ඉන්න කරන ආසන්නම තැන තමයි ඇත්තටම සති නිමිත්ත වෙනකොට. ඒකදී වර්තමානයට ආසන්නම තැන. අපිට අතීතයට යන්න හදන හිත, අනාගතයට යන්න හදන හිත ඉක්මනින් ඇදලා ගන්න පුළුවන් තැනමින් හිත නිතරම එක්ක අතීතයට යනවා එක්ක අනාගතයට යනවනේ. අර දකින්න අහන දැනෙන දැන ගන්න තැන. එතකොට එහෙට යන්න නොදී ඉක්මනින් ඒ ඇදිලා යන හිත නැවත ගන්න තැනක් තියෙන්නේ. අන්න ඒ දෙපැත්තට ඇදෙන හිත වහාම නිවැරදි තැනට ගන්න තියෙන භූමිය තමයි සති නිමිත්ත වෙන්නේ. දැන් කතං පරිමුඛ, මොකද්ද පරිමුඛය කියලා කියලා පැහැදිලි කරන තැන විභංගය නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියනවා. නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත, ඒ කියන්නේ නාසය අග හෝ එක අපට දෙතොල බොහෝ කෙනෙකුට අපිට මේක දකින්න අමාරු වුණොත් තොල් දෙක එකට ගැටෙනකොට අපට දැනෙන ස්වභාවයක් තියෙනවානේ. එකට හැප්පෙන බව දැනීම් ස්වභාවයක් තියෙනවානේ. එතකොට අපි අර නිමිත්තක් වශයෙන් ගන්න අපහසු කෙනෙකුට හොඳටම පහසුයි මෙන්න මේ දැනීම් ස්වභාවය හිතට අරමුණු කරගන්න එක. එතකොට මේක තමයි පුරුදු කරන්න වෙන්නේ. එතකොට මේකට බාධා කරන ගති හිතෙන්ම උපදිනවා. අන්නේ කෙලෙස් සහගත බාධා ක්‍රීම් හඳුනාගෙන නැවත නැවතත් මේ නිමිත්තේ පිහිටා සිටීමට උදව් පිණිස වෙන ඕනම කමටහන භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුගුණ වැඩුවත් අර බුදු ගුණ ගැන කියන වචන ටිකේ නෙමෙයි අපට අර්ථය තියෙන්නේ. සියලු සත්ත්වය සුවපත් වේවා සුවපත් වේවා කියන වචන ටිකේ නෙමෙයි අර්ථය තියෙන්නේ. අපි මේ ටික භාවිතා කරන්නේ කුමක් උදෙසාද? එත්නෙත් සිටින් දකින්නනේ. සත්ත්ව පුද්ගල සංඥාවෙන් මිදෙන්නනේ. ඒ නිසා අපි සියලු සත්ත්වය සුවපත් වේවා කියන තැන අපට ඉලක්ක වෙලා තියෙන්න ඕන. අර විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමී. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නෙමුණක්කොට බුදුගුණ වඩන්න ඕන, මෛත්‍රිය වඩන්න ඕන, අසුභය වඩන්න ඕන, මරණ සතිය වඩන්න ඕන, ආනාපාන සතිය වඩන්න ඕන කියලා. එතකොට ඒ අර වෙනත් ඉලක්කයක් ඇතුවයි අපි මේක කරන්නේ. එතකොට සියලු සත්ත්වය සුවපත් වේවා කියන එක අපි විතර්ක බහුල භාවනාවක් ඇටියට භාවිතා කරනවා. ඒ අපේ හිතේ ගතිය අනුව. මට තේරෙන්නේ නැහැ මේක පුතණින් පටන් අරගෙන කියන්නද කියලා. මොකද මෙහෙම තේරුම් ගන්නකො අපි. අපේ සිතේ ස්වභාවයන් එකිනෙකාට වෙනස්. සමහර කෙනෙකුට සියුම් අරමුණක් වුණත් හිතෙන් දකින්න බලන්න සිහි කරන්න පුළුවන්. හැබැයි අපි කාගෙත් සමහර වෙලාවට හිත හරිම වේගයි දුවනවා. දැන් මෙන්න මේ වෙලාවට මේ ගතිය තමයි අපේ හිතවල වැඩි ස්වභාවය. ඒක හඳුන ගන්න ඕන. දැන් හිතන්න මෙහෙම ගවයේ දැන් අපේ ගෙදර ගවයා හරකා කඹේ ලිහාගෙන දුවනවා. දැන් දුවන ගවයාගේ කඹේ මගේ අතේ තියෙන කෙලවරක් අල්ලගත්තා. දැන් අල්ලගත්ත හැටිය දුවන ගවයාව නවත්තන්න මං ඇද්දොත් මොකක් වෙයිද? මට වඩා ජව සම්පන්නයි ගවයා. එතකොට ඒකාන්තයෙන් මාව වැටෙනවා. මාවත් ඇදගෙනයි මටත් හානියක් අනතුරක් කරගෙනයි ගවයා දුවන්නේ. ඒ නිසා දුවන ගවයාව මට එකපාරට ඇදලා නවත්තන්න බෑ. ඌ දුවනවා කියලා කඹේ අත ඇරලා නිදහස් වෙන්නත් බෑ. ඒ කාගේ හරි කොටුවකට බැස්නොත් මට වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා මට සිද්ධ වෙනවා ඉස්සෙල්ලා ගුණත් එක්ක දුවන්. එතකොට නිකන් සෙල්ලමට පුහුණුවට ගුණත් එක්ක දුවනවත් නෙමෙයි. දැන් මේ දිවිමේ අදහසක් තියෙන මේ ගුණාව නතර කරගන්න. කාටවත් හානියක් නොවෙන්න වළක්ව ගන්න. එතකොට මං යම් තරමක්ද දුවන්නේ එක්කෝ මට ගලක් මුලක් මොකක් හරි පය තියලා ශක්තිමත්ව අදින්න පුළුවන් අල්ලන්න පුළුවන් තැනක් හම්බ වෙනකම් දුවන. මට එම පය තියලා හොඳට ශක්තිමත්ව අල්ලන්න පුළුවන් තැනක් වුණොත් මට ගවයව අදින්න පුළුවන් මට හානිය නොවෙන්න. එහෙම නැත්නම් ඉක්මනින් ගහක මුලක කඹේ පටලව ගන්න පුළුවන් වුණොත් ගවය නතර කර ගන්න පුළුවන්. ඒ වගේ ස්ථානයක් දකින්නක නොයි මම දුවන්නේ. අන්න ඒ වගේ අපිටත් එකපාරටම මේ හිත සති නිමිත්තක කර්මස්ථානයක රඳවනවා කියන එක ලේසි පහසු නොවෙන්න පුළුවන් හැමෝටම. නොඇඩු හිතකට. ඒ නිසා අපට සිද්ධ වෙනවා අර ගවයත් එක්ක දුවනවා වගේ හිතත් එක්ක ටිකක් දුවන්න. අන්න හිතත් එක්ක දුවනවා කියලා කියන්නේ මේ විතර්ක බහුල භාවනාවකට යන. දැන් අද අපේ භාවනා උපදේශකයන් වහන්සේලා කවුරු අර කෝකටත් අයිලේ වගේ ඔක්කොටම දෙන්නේ ආනාපාන සතිය තමයි. හැබැයි ආනාපාන සතිය කියන්නේ විතර්ක සංසිඳවන කර්මස්ථානය. හැබැයි හිත වේගවත් කෙනෙකුට ඒක සුදුසු නෑ. බුදුහාමුදුරුවම දේශනා කරනවා සතිපට්ඨාන සංයුත්තේදී සිහි මුලා වූ කෙනෙකුට මුට්ටස් සතිස්ස සිහි මුලා වූ කෙනෙකුට නාහං භික්ඛවේ මුට්ටස් සතිස්ස ආනාපාන සති සමාධි භාවනං වදාමි. සිහි මුලා වූ කෙනෙකුට මම ආනාපාන සති සමාධි භාවනාව පනවන්නේ නැහැ කියලා. එතකොට සිහි මුලා වූ කෙනෙකුට ඒක පනවන්නේ නැහැ. සිහිය නොමුලාව පවත්වන්න සති නිමිත්තේ යම් දුරකට හෝ හිත පිහිටුවා ගන්න පුළුවන් කෙනෙකුට තමයි ඒක බුදුහාමුදුරු පනවන්නේ. එනිසා අපිට හුඟක් වෙලාවට හිත එක තැනක නතර කරගන්නවා කියන එක අමාරුයි. හිත නිතරම දුවලා දුවලායි පුරුදු අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට. එනිසා අපි ටිකක් හිතත් එක්ක දුවන හිතට ඕන පැත්තට නෙමෙයි අපිට ඕන පැත්තට කඹේ ඇදගෙන හරවගෙන තමන්ටත් අනුන්ටත් හානියක් නොවන පැත්තකට මේ හිත දුවවන්න ඕන. හිත දුවවලා හිත වෙහෙසටපත් වෙනකොට අන්න අපිට පුළුවන් වෙනවා හිත කැමති තැනක තියාගන්න. ඒ නිසා අපි පළමු කොට විතර්ක බහුල භාවනා මනසිකාරය බහුලව භාවිතා කරන භාවනා අපි යොදා ගන්නවා. නමුත් අපේ අද්දි කුසලේහි අකමැත්ත තියෙනවා. අරතිය කියන්නේ අර උදාහරු බුදු වෙන මොහොතේ දසමාරයේ දසමාර සේනාවක් හඳුනගන්නේ. උඹේ පළවෙනි සේනාව අරතිය කියනවනේ. අරතිය. අරතිය එනවා අපිට. අපි කැමති නෑ වැඩි ඔය හිත හිතා ඉන්න. අපි කැමති නිකන් බලාගෙන ඉන්න පුළුවන් නම් එතනත් නිකන් ඉන්න බලනවා. ඉතින් මේ ආසාස පස්සාස වෙනවා. ඔහේ ඔක බලන් හිටියා ඉවරයිනේ කියලා. ටිකක් එහාට මෙහාට ගැඹුරෙන් හිතන්න මෙනෙහි කරන්න අමාරුයි. ඒක ටිකක් වෙහෙසක් කොටසලක. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ අන්න ඒ අරතිය දුරු කරලා අධි කුසලයේ සිත තියාගෙන ඒ අරමුණු කරගෙන විතර්ක බහුල භාවනාවකට යන්න ඕන. හිතට නිතරම නිදහස් වෙන්න නොදී අප විසින් කිසිවක් නිතර හිතට පවරා දුන් කාර්යයක යෙදවන්න ඕන. දැන් වෙලාව අප විසින් පවරා දුන් කාර්යයක සිත මෙහෙව ගන්න ඕන. තම මං මේ කියන්නේ තම තමන්ගේ හිතේ පවතින ස්වභාවයන් දැනගෙන කටයුතු කළ යුතු තැන. මෙහෙම වෙන්න ඕනේ නෑ. තමන්ට පුළුවන් නම් ආනාපාන සතිය ආදී තැනක සති නිමිති ඉඳගෙන ඒක බලන්න පුළුවන් නම් විතරක සංසිඳු වෙන භාවනාවක් ඒක කොහොමදයි. ඒක නරක නෑ. ඒක තමයි අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට එනකන් අපි හිත හදාගන්න හැටි මම මේ පළමෙන් කිව්වේ. එතකොට ඒ සඳහා අපි වැඩි මානසිකාරයන් බහුල. දැන් අපි ගත්තොත් බුදුගුණ භාවනාව කියන එක දැන් එක එක ගුණයෙන් ගුණය වෙන වෙනම විස්තර වශයෙන් සිහි කරමු. එතකොට ඒක හිතත් එක්ක දිවීමක්. හිත දුවවනවා. හිතට කැමති පැත්තකට නෙමෙයි අපට කැමති පැත්තකට. දැන් හිත පුරුදු දුවලානේ. එක සැරේ නවත්තන්න යන්නේ. ඒ පුරුද්දට අනුවම අපි හොඳ පැත්තකට දුවවනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මේ හිත දුවවන ගමන්ම මේක රඳව ගන්න නතර කර ගන්න උත්සාහයක් ඇතුලේ තියෙන්න ඕන. ඒ අනුව ඒ බුදු ගුණය කොහොමද වඩන්නේ භාවිතා කරන්නේ කොහොමද කියලා දැනගෙන තියෙන්න ඕන. අපිට මෛත්‍රිය වඩන්න පුළුවන් එක එක දිසාවන් අරමුණු කරගෙන ඒත් හිත දුවවනවා. එක තැනක තියන්න හැදුවොත් මෙයා ඉන්නේ නැහැ. ඒ බව දන්න නිසා අපි දැන් මේ නිකං මෛත්‍රිය වඩනවා නෙවෙයි දැන් අපට ඕන මෙන්න මේක හදාගන්න. එක තැනක තියලා අපට අවශ්‍යතාවය කරගන්න. නමුත් දැන් මෙයා ඉන්න කැමති නැහැ නේ. එනිසා දැන් ඉස්සෙල්ලා එයාට ඕන දිහාවල් වලට යන්න නොදී අපිට කැමති තැනකටපත් කරගන්න පුළුවන් විදිහට ඉක්මවා ගැනීම සඳහා අපි දත දිසාවන් අරමුණු කරලා මෛත්‍රී වඩනවා. මූලික දර්ශනයට එකඟව ගත්තොත් මේක වැරදි. මේකත් වැරදි තැනක්. මොකද දැන් අපි ගත්තොත් දැන් බලන්නකෝ S2 පියාගෙන දැන් දකුණු පැත්තෙන් කවුද ඉන්නේ? අනරයා ඉන්නවා. වම් පැත්තෙන් කවුද ඉන්නේ? ඔන්න ඉන්න කෙනා දන්නවා. පිටිපස්සෙන් කවුද ඉන්නේ? අහවල් කෙනා ඉන්නවා. ඉස්සරහෙන් ඉන්නේ කවුද? අහවල් කෙනා ඉන්නවා. දැන් මේ හතර දෙනා මැද්දෙ කවුද ඉන්නේ? මම ඉන්නවා. දැන් එතකොට අපිට බාහිරයක් ඇත්ත කියලා දකින තාක්කල් මම ඉන්නවා. මම ඉන්න තාක්කල් දස දිසාවකුත් තියෙනවා. එතකොට අපි ඇත්ත දකිනකොට මේ සියලු ඒවා දිසා නෑ එතන. ඉරියව් නෑ. සත්ව පුද්ගලයෝ නෑ එතන. ඒ සියල්ලින් නිදහස් වෙච්ච තැනක් නේ. නමුත් අපි අතනට යන්න උදව් පිණිස මේකම කියා ගන්න. මං කිව්වා අර පොඩි නම නරක දේ වුණත් දැන් හොඳ වෙනවා කියලා කිව්වයි කියලා. ඉතින් ඒ වගේ නරක දේත් හොඳ වෙන වෙලාවල් තියෙනවා අපිට. දැන් මේක හරි නැහැ වුණත් නමුත් මේ හිත හදාගෙන යන්න මේ ක්‍රමය ඕන. ඒක හිතට විවේකයක්. හිත නොයලීම පිණිස යොදා ගන්න උපායක්. විවේක නිසිත විරාග නිසිත. නිවනට නැමුණක් කොට මේක උපායක් කොටයි අපි භාවිතා කරන්නේ. ඒ නිසා ඒ බඳු විතර්ක කමඨහන් විතර්ක භාවනා ක්‍රම හඳුනා ගන්න. ඒකත් නිකම්ම භාවිතා කරන්න එපා. අර ගවයා නතර කරගන්න තැන ශක්තිමත් තැන කොතනද කියන නිමිත්ත ඇසුරු කරගෙන, ඒ කියන්නේ හැමදෙස්සම බුදුගුණ සිහි කරන්න නාසිකාග්‍රේ මුඛ නිමිත්ත දිහා බලාගෙන. එතකොට යම් වෙලාවක ඔය මනසිකාරය නවත්තලා මේක බලාගෙන ඉන්න පුළුවන් නම් මනසිකාරය නවත්තන්න. නවත්තලා නිහඬ වෙන්න. නිහඬ වෙනකොට ඔන්න ආස්වාද ප්‍රසආසය දැනේ. දැන් ඒක බලන්න. ආපහු ආස්වාද ප්‍රසආසයත් නේ නිමිත්තත් නේ ආපහු නිමිත්තේ හිත තියාගෙන ආයි අර බුදු ගුණ මෛත්‍රී අසුභ මරණ සති අර කේසාලෝ මානකා දන්තා තචෝ මේවා දුකට දිකට යන්න. එතකොට තමන්ට ඉලක්කයක් තියෙනවා. ඒක නෙමෙයි දැන් කලයුත්ත මෙන්න මෙතන හිත තියාගන්න එකයි. මේකයි ප්‍රධාන මේ වෙනු වෙනුයි අර ටික කරන්න කියන නුවණ ඇතුව ඒවම නෙක් කරන්න. යම් මොහොතක මෙහි හිත රඳව ගන්න දැන් පුළුවන් දැන් පිහිටනවා කියලා දැනගත්තාම ඒවෝ නෑ. එක අතරින් දැන් මෙතන පිහිටියාම තමන්ට දැනෙන්න ගන්නවා ආස්වාසන බව ප්‍රසවාසන බව. ඒ ආස්වාස ප්‍රසවාසයේ උදව් කරගන්න තවදුරටත් මේ නිමිත්ත තහවුරු කරගන්න. ඒක එල්ලෙන්න යන්න එපා. සති නිමිත්තයි අවශ්‍යතාවය. ඒක තහවුරු වෙන විදිහට ඒක පිහිටා ඉන්න පුළුවන් විදිහට සිතින් වෙන අරමුණු වලට යන්න නොදී ආස්වාස් ප්‍රසවාසයට සිතට අරමුණු බවට පත් කරන්න. සිතයි සිහියයි කියන්නේ දෙකක්. සිහියෙන් නිමිත්තේ ඉන්නවා. සිත වෙන වෙන අරමුණු කරා යන්න නොදී ආස්වාස් වෙන බව ප්‍රසවාස් වෙන බව දැනගෙන ඉන්නවා. හන සිතත් සිහියත් දෙක එකට එකතු කරගන්න පුළුවන් වුණාම එක් අග්‍රයකට එක තැනකට ගන්න පුළුවන් වුණාම අපට අපි අර උදේ කතා කරපු කාර්ය දැක ගන්න දැනගන්න විදර්ශනා කරන්න අරමුණු විදර්ශනා කරන්න සුදුසු පදනම එතන සකස් වෙනවා. එතකොට තමයි අපට වර්තමානයේ කියන එක හඳුන ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් එහෙම බලාගෙන ඉන්නකොට ඕන දැන් අපිට මොකක් හරි සිහි වෙලා ගෙදර සිහි වෙනවා. අම්මා සිහි වෙනවා. දුව පුතා සිහි වෙනවා. අන්න සිහි වෙච්ච තැනම දැන් තමන්ට පුළුවන් දැන් මේ වැරදිලා නේද? දැන් අතීතයට ගිහිල්ලා. අතීතයට ගියේ කොතනින්ද? මෙන්න මේ ඇත්තම දැක්ක නිසා. මේ ඇත්ත මොකක්ද? මේ මනස ධර්මයත් මනෝ විඥානයත් නිසා මේව දැන ගැනීමක් ඇති වුණා. ඒ දැන ගැනීම මනසට ධර්මයෙන්වත් මනෝ විඥාණයටත් අයිති නෑ. ඒත් ඒ හේතු නිසා හටගත්තේ. හේතු නැති වෙන එක. ඒ හේතුන්ගෙන් හටගත්ත දේ ඇත්ත ඇති සිටිය නොදැක්ක නිසා මේ හවල්දී කියලා අතීතයේ සිහි කරගෙන මේ අතීත ආශ්‍රවයක් අවදි වුණා නේද? නූපන්න ආශ්‍රවය උපන්න නේද? දැන් තවදුරටත් මේ උපන්න ආශ්‍රවය වැඩෙනව නේද? අන්න හඳුනාගත්තා. අතීතන්තය අනාගතන්තය. එතකොට වහාම කරන්න තියෙන්නේ ඒක ගැන බල බල ඉන්න එක නෙමෙයි. ආරක්ෂිත භූමියට එන්න. වහාම සති නිමිත්ත සිහි කරගත්ත පමණකින් අර ආශ්‍රව ඉවරයි. බලන්න ඇත්තද කියලා. සිත සිත ඉන්න ගියොත් සමහර වෙලාවට තව තවත් ආශ්‍රව උපදින්න ඉඩ. ඒ තරම් ආශ්‍රවය බලවත්. නමුත් අපි ඒක හඳුනාගත්ත මේ අකුසලයයි කියලා වහාම මොහොතකට සති නිමිත්ත තදින් අරමුණු කළා. ඒ නිමිත්ත අරමුණු වෙනකොටම අර ටික අතහැරිලා. එතකොට වර්තමානයේ මෙතන පිහිටලා. අතීතයට අනාගතයට යන්න තිබුණු අන්ත දෙකෙන් අපි දැන් ගලවගත්තා. ඉතින් ඒ විදිහෙන් අපි වරින් වර එන අරමුණක් දෙකක් විදර්ශනාද කරනවා. ඉතින් එහෙම තමයි ඒක භාවිතා කරන්න තියෙන්නේ. අපි ඉතින් හෙට දවසේ ඒ ටික තවදුරටත් විස්තර කරලා බලාගමු. ඊළඟට ඒ සමගම මුල ඉඳලා අගටම භාවිතා කරන්න පුළුවන් අලුත් කර්මස්ථානයක්. මේ වෙනකම් මමත් කාටවත් කියා දීලත් නැහැ. මමත් මේ ලන්ඩනයට ආවට පස්සේ තමයි මේක ගැන කල්පනා කරගත්තේ. මොකද මේ කියන දේ තේරෙන්නේ නැහැ. මේක තේරෙන විදිහකට කොහොමද භාවනාවක් ඇතුළත කියා දෙන්නේ කියලා මාත් හිතලා හඳුනාගත්ත ක්‍රමයක්. ඉතින් ඒක බලන්න ඒක බොහොම ප්‍රායෝගිකයි. හැබැයි ඒක ටිකක් අමාරු වෙයි. ඒක ලියා ගන්න වෙයි. ලියාගෙන ඒක පාඩම් කර ගන්න වෙයි. පාඩම් කරගෙන බොහොම පහසුවෙන් අර ඇත්ත ප්‍රකට වෙන විදිහට යථාර්ථයේ දැනෙන විදිහට මුලාවෙන් මිදෙන විදිහට මේ කර්මස්ථානය වඩන්න පුළුවන්. භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි මොනම තැනකවත් රැවටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන්ම ඒකාන්තයෙන් දකින්න පුළුවන්. ඒ නිසා අපි ඒ ටික හෙට දවසේ කියලා දෙන්න. ඒ අනුව භාවිතා කරන්න, වරදින්නේ නැතුව මේ ජීවිතේම ඒ මඟ උපදවාගෙන නිවැරදිව සැනසීම ඒකාන්තයෙන් ලැබෙනවා කියන විශ්වාසය සද්ධාව ඇති කරගන්න. ඉතින් අද දවස පුරාවට අපි මේ සිද්ධ කරගත්ත උතුම් කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුනේම ලෞතුරු මඟඵල නිවන් අවබෝධයේ පිණිස හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා. මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු පින් කැමති දිව්‍ය රාජ සමූහයාටත් මේ පුණ්‍ය භූමියට ගමට ඵලාන්තර තම තමන්ගේ කඩංගේ දරුවත පිට ව්‍යාපාර ජීවිතවලට අධිගෘහිත ඉෂ්ඨකාමී දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා, දිවයිසුරු වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට. තම තමන් නමින් නැසී මේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් හැම දිනාටමත් විශේෂයෙන් මේ අවස්ථාව උදා කරගත් මේ පින්වත් මෑණියන් නමින් මේ පරලෝකීය ඒ සංවිධායක පින්වතුන් නමින් මේ පරලෝකීය සකල විද ඥාති වර්ගයාට අද දවසේ දන්පැන් පූජා කරමින් අපට උපස්ථාන කටයුතු කළේ හැම දෙනා නමින් මිය ගිය ඥාති වර්ගයාටත් විශේෂයෙන් මේ අවස්ථාව සලසාලමින් අපට නිවෙන්නට සැනසෙන්නට මෙවන් අවස්ථාවක් උදා කර දුන් අපේ ගෞරවනීය සාමීන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ නමින් මිය පරලෝකීය මව්පිය ගුරුවරයා